ලෝකෙන් එතෙර වෙන හැටි, මේ සංසාරෙන් ගැලවෙන හැටි කියා දෙන්න. නැවත ඉපදීම මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ. මේ භවය කියන එක මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ. ඒක දුක කියලාමයි පෙන්නන්නේ. එතකොට මේ දුකෙන් ගැලවෙන හැටිම කියා දෙන්න තමයි සත්වයා දුක් විඳින සත්වයා ගැන අනුකම්පාවෙන් ඒගොල්ලන්ට කියා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට ඕකෙදි දෙපැත්තක් පෙන්නන එකක් තමයි මේ අර අපාගත වීමෙන් වැළකීලා කොහොමද සුගතිගාමි වෙන්නේ. ඒකත් පෙන්නලා දෙනවා. ඒක පෙන්නන දෙන එක තමයි පව්කලොත් දුගතිගාමි වෙනවා, පින්කලොත් සුගතිගාමි වෙන්න වෙනවද වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යනවමයි කියලා කාටවත් කියන්න බෑ. පින් කරපු පළියට. නේද? දැන් අද මේ ධර්ම සාකච්ඡාවක් කළා නැත්නම් භාවනා කළා කියලා හරි මම බේරුණා. ඊළඟ සැරේ නම් දිව්‍ය ලෝකේ තමයි කියලා කියන්න පුළුවන්. එහෙම බෑ. ලොකු දානයක් දුන්නා ඒ හින්දා දිව්‍ය ලෝකේම. එහෙම නැත්නම් සීල් සමාදන් වුණා. දැන් පොවේට සීල් සමාදන් වෙලා සීල් රැක්කා. ඒ හින්දා දිව්‍ය ලෝකේ යනවා. එහෙම සහතිකයක් දෙන්න පුළුවන්ද? බැ. යන්නත් chance එකක් තියෙනවා. හරි. ඒ ගතිය එන්නේ පින්කලොත්. නේද? එතකොට මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා තියෙනවා. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ අය කෙලින්ම අපාගත වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පින්පව් විශ්වාස කරන්නේත් නැහැ. කොටින්. මේ හොඳ දේවල් වල හොඳ විපාක තියෙනවා කියලා එහෙම විශ්වාසිකුත් නැහැ. ඒක එහෙම අය ගොඩක් වෙලාවට කරන්නේ පව්. නේද? පවට කිසිම බයක් නැහැ. එතකොට ඒගොල්ලෝ නියත, ඒ කියන්නේ නියත වශයෙන්ම සතර අපාගත වෙනවා කියලා කියන්නේ. ඒගොල්ලන්ට සුගතියට යන දොරවත් ඇරිලා නැහැ. කර්මඵල විශ්වාස කරන කෙනාට හැකියාවක් තියෙනවා. ඒ සුගතියේ දොර වැහිලා නැහැ. සමහර විට යන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සුගතිගාමි වෙන්න පුළුවන්. කර්මඵල විශ්වාස කරන. ඒ දැක්ම තියන අයට කියනවා ඒකත් මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව හොඳ දැක්මක්. ඒ කියන්නේ සම්මා දිට්ඨියක්. නේද? මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන සම්මා දිට්ඨිය තියෙනවා. මේ ලෝකේ යන ජීවිතේ යහපත් කරගන්න මොනවද කරන්න ඕන? හැබැයි ඒක තිබුණට ඒක තියන අය තමයි දන් දෙනවා, සීල් ගන්නවා. ඒ දාන සීල භාවනා කියලා තියෙන පුණ්‍ය ක්‍රියා. නේද? පුණ්‍ය ක්‍රියා. ඒව කරාම සුගතිගාමි වෙන්න පුළුවන්. වෙනවම කියලාත් නෙවෙයි. ඒකත් මතක තියාගන්න. සුගතිගාමි වෙන්න පුළුවන්. වෙනවම නෙවෙයි. මොකද අපි අහලා තියෙනවනේ කතා නේද? පින් ගොඩාක් කරපු අය සමහර වෙලාවට අපාගත වුණ වෙලාවල්. නේද? දන්නව නේද එහෙම? කවුද එක්කෙනෙක් කියන්න පුළුවන්? ධර්මාශෝක රජුරු එහෙම. නේද? මහා විහෙර විහාර බොහොම ප්‍රමාණයක් නේද? 80000 දාක් විතර කළා කියනවා. ඊළඟට ධර්ම ප්‍රචාරය අපටත් බුදුදහම ලැබුණේ එහෙමනේ ලංකාවටත් එව්වේ. ඒ විතරකුත් නෙමෙයි. ධර්මාශෝක රජුරුවන්ගේ පුතයි දුවයි දෙන්නම මහණකලා විතරකුත් නෙමෙයි රහතන් වහන්සේ. නේද? දැන් ඔයයි හිතන්න ගොඩක් දේවල් තියෙනවා. තමන්ගේ ළමයි දෙන්නම රහතන් වහන්සේලා වුණා. එහෙම වුණත් මැරුණහම සර්පෙක් වුණා නේද? ඒ කියන්නේ සතර අපාය අපාගත. තිරිසන් අපාය කියලානේ අපි කියන්නේ. දැන් කාලේ නම් අපි කියන්නේ කෙනෙක් මහාන කළොත් අර සතර වර්ගෙම නිවන් දකින්නවා කියලා නේද? මල්ලිකා දේවිය. ඉතේ අන්න ඒකයි. දැන් ඕවයින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. එතකොට මේ අනුන් ලවා පින් කරගෙන අපට බේරෙන්න පුළුවන්ද පළවෙනි එක? එහෙමනම් අර දුවයි පුතයි රහතන් වහන්සේලා වුණා නේද? මිහිඳු මහ රහතන් වහන්සේ. ඒ වුණාට තාත්තා මරු නැයින් පස්සේ තිරිසන් ආත්ම භාවයක් ලැබුවා නේද? ඒ හින්දා මේක අනුන්ගෙන් බලාපොරොත්තු වෙලා ඉඳලා නම් හරියන්නේ නැහැ. පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අච්චර පින් කරලත් එහෙම ගියා නම් ඉතින් අපි එහෙම පින් කරලා තියනවා. ඒකෙන් කියන්නේ මේ මේ දිව්‍ය ලෝකෙ යන්න බැහැම කියලා. හැබැයි අපායට යන්න තමයි වැඩිපුර ඉඩක් තියෙන්නේ. ඒක දැන් බුදුහාමුදුරුවෝම පෙන්නනවානේ අර උපමාවක් කරන් නිය පොත්තට පස් ටිකක් අරන් නේද? මෙතන තියෙන පස්කට ටිකද මහා පොළවේ තියෙන පස්කට ප්‍රමාණයද වැඩි කියලා හැම උපමාරම් පෙන්නනවානේ. ඒතර මේ වගේ පිරිසක් කියනවා ආයේ සුගතිගාමි වෙන්නේ. දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අයගෙන් ආයේ සුගතිගාමි වෙන්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක් කියලා. ඒතර ඒ ප්‍රමාණයට අපි අයිති වෙයිද? අපිට නිකන් හිතෙනවා අපි නම් අයිති වෙයි, අනිත් අය තමයි මහා පොළවේ පස්කට ටික නේද? අපි තමයි නියපොත්තේ ගත්තු ටික. එහෙම හිතන්න තමයි අපි පොඩ්ඩක් කැමති නේද? එහෙම හිතනවද නැත්තම් දුකතියේයි කියලා හිතනවද? හිතෙන්නේ නැහැ. හිතන්න අපි කැමති නැහැ. ඒනට බුදුහාමුදුරෝ සර්වඥතා ඥාණයෙන් දැකලා නියෝග කියන්නේ. බොරුවක් නෙවෙයිනේ නේද? මහා පොළවේ පස්කට ඕන්නේ නැහැ. නිකන් බලන්න මේ මිදුලේ තියෙන වැලි ටිකයි නියපොත්තකට ගන්න වැලි ටිකයි බැලුවොත් කොයිකද වැඩි? මිදුලේ තියෙන වැලිකට මහා ප්‍රමාණයක් තියෙනවා නේද? එතනම බැලුවත් බොහොම සුළු ප්‍රමාණයකට තමයි මේ සුගතිගාමි වීමේ හැකියාව තියෙන්නේ. ඈ ඒ එහෙම බැරි වෙලා හරි දැන් තමන් සුගතිගාමි වුණා කියමු. ටිකක් පින් කරනවනේ නේද? මේ ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකේ හරි ගියා කියමු. ඒ යනකොට දැන් අපේ පවුල් වල අයත් එක්ක යන්න පුළුවන් වෙයිද? ඒගොල්ලොත් එයිද? එහෙම වුණත් අර නියපොත්තේ වැලි ටික කතාව හරියන්න බෑ නේද? අපිත් බොහොම කලාතුරකින් ඉඳන් එතෙන්ට ඇතුල් වෙන්නේ. ඔය දැන් හොඳයි කියලා එකතු කරගන්න අපේ කියන අපි ආදරය කරන කට්ටියවත් එතෙන්ට එයිද? නැහැ. තමන් අතෙන්ට ගියොත් වැලි කැට ටිකට අයිති වුණොත් අනිත් අය යන්නේ අනිත් මහ පොළවේ පස් කැට වලට නේද? තමන්ගේ දරුවා එතෙන්ට ගියොත් අපි අනිත් පැත්තේ. ඒක නම් කමන්නේ නැහැ කියයි සමහර විට. ඔතන මම ওই ටික කියන්නේ මේකේ තියෙන මේ සසර කියන්නේ කොච්චර භයානකද. අපි හිතන තරම් ලස්සන සුන්දර නැහැ. අපි හිතාගත්තට නෑ නෑ ඊළඟ ජීවිතේ ඉතින් මේක කරගන්න පුළුවන්. එහෙමනේ හිතන්නේ මේ ජීවිතේ නිවන් දකින්න බෑ. මේ ජීවිතේ මාර්ගඵල ලබන්න බෑ. ඒවා අපි පස්සට දාලා තියෙන්නේ නේ. එහෙමද? එහෙම නෙවෙයි නම් හොඳයි. බුදු කෙනෙක් ඔය කතා කියන්නේ මේ කතා නෙමෙයි ඔය ඇත්ත. මෙහෙම භයානක තත්ත්වයක් තියෙනවා. හරි? දැන් අපි ඕක තේරුම් ගන්න නැති හින්දා තමයි එච්චර ගණන් ගන්න නැහැ ඔය අහලා තිබුණට නේද? තව පහු කර කර ඉන්නවා. හැබැයි ඒක මතක තියාගන්න කරන ලොකුම මෝඩ වැඩක්. ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න එක පහු කරනවා නම් ඒක අපි කරන ලොකුම මෝඩ වැඩ. කර ක්ෂණ සම්පත්තිය ලැබුණට ඒකේ ප්‍රයෝජනය ගන්න නැති එක. ආත්ම සංඥා. වැඩෙන්නේ ඒක තමයි. ඉතින් අපි බොහොම පිං දහම් කළත් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට ඊළඟ සැරේ අඩු ගානේ මනුෂ්‍ය ලෝකෙටවත් එන්න නැත්නම් දිව්‍ය ලෝකේ සුගතිගාමී වෙන්න. නේද? හැබැයි ඒක ප්‍රාර්ථනා කරාට ලැබෙන එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය හේතු යෙදුනොත් ලැබෙයි. ඒ වුණාට ලැබෙන්නේ අර වගේ බොහෝම සුළු පිරිසකට. නේද? මං කියුවේ එහෙම ලැබුණත් අපේ වටපිටාවේ ඉන්න අයට නම් එතෙන්ට එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක යන්න බෑ. යනවා නම් තනියෙන් යන්න ලෑස්ති වෙන්න ඕන. නේද? ඉතින් මේ මේ සසර භයානකයි කියන්නේ ඕකයි. මෛත්‍රී බුදුන් දකින්නවා කියන එකත් ඉතින් තව බොහෝම කාලයකට පස්සේ නේද? කල්පේ එහෙම කොච්චර දිගද කියලා විස්තර කරනවා. ඔව්, අන නුවණින් බලනකොට එහෙම පේනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේත් මේ ධර්මයමයි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදේ, පංච උපාදානස්කන්ධය නේද? ඕවමයි හැම බුදුවරයෙක්ම දේශනා කරන්නේ. අපි අද ප්‍රාර්ථනා කර කර හිටියොත්, පින් කළොත් අපට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ලැබිලා නිවන් දකින්න කියලා ඒක හිතලා බලන්න. අපි දැන් කලින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් කවුද වැඩ හිටියේ? කාශ්‍යප. කකුසඳ, ගෝනාගම, කාශ්‍යප, ගෞතම මේ විදිහට එන්නේ නේද? දැන් අපි සමහර විට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ ධර්මය අහන්න සාකච්ඡා කරන්න ඇති. එතකොට ප්‍රාර්ථනා කරන්න ඇති නේපිනෙන් ගෝනාගම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහලා නිවන් දකින්න ලැබෙන්න කියලා. එතකොට පුරුදු උනේ මොකද්ද? ධර්මය අහන්න ලැබුණා, ප්‍රාර්ථනා කළා, ඊළඟ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දැකලා. එතකොට දැන් පුරුද්ද එනවනේ. සමහර විට බොහොම කලාතුරකින් උපදින්නත් ඇති ඊළඟට කොණාගම බුදුරජාණන් වහන්සේ. එතකොටත් බණ අහන්න ඇති. එතකොට දැන් පුරුද්ද තියෙනවනේ, බණ ඇහුවා. දැන් ක්ෂණ සම්පත්තිය ලැබුණා, මනුස්ස ජීවිතේ ලැබුණා, බණ ඇහුවා. ප්‍රාර්ථනාව මොකද්ද? මේ පිනෙන් ඊළඟ බුද්ධ ශාසනයේදී නිවන් දකින්න ලැබෙන නේද? ඊළඟට හිතන්න ඇති කොණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බණ අහලා නිවන් දකින්න ලැබෙන්න කියලා. එතෙන්දිත් අපි හිතමු මොකක් හරි වෙලා යන්තම් ක්ෂණ සම්පත්තියක් මතු වුණා කියලා. මිනිස්සෙක් වෙන්න ලැබුණා, දැන් ධර්මෙත් අහන්න ලැබෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ. ඒ අහන්න ලැබෙන්නෙත් මේකම නේද? චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදේ, ඕමයි දේශනා කරන්නේ. ඒ ටික අහගෙන ඉඳලා දැන් හිතන්න ඇති මේ ටිකෙත් අපි පින් කරගෙන ඊළඟ ගෞතම බුද්ධ ශාසනයේදී බණ අහන්න ලැබෙන්න, නිවන් දකින්න ලැබෙන්න. ඒ හින්දා තමයි දැන් ඔන්න ඉපදිලා තියෙන්නේ. බණ අහන්නත් ලැබිලා තියෙන්නේ ක්ෂණ සම්පත. දැන් මෙතෙන්දී අපි ප්‍රාර්ථනා කළොත් මේ දැන් පින් කරගෙන මෛත්‍රී බුදුන් දැකලා බණ අහන්න ලැබිලා නිවන් දකින්න. එතනත් බැරි වෙලා හම්බ වුණා කියමු. මිනිස්සෙක් වෙලා ඉපදිලා බණ අහන්න ලැබුණා කියමු. අපේ පුරුද්ද මොකද්ද තියෙන්නේ? මේ ක්ෂණ සම්පත්තිය හදා ගන්නවා ඊළඟ බුද්ධ ශාසනයට. නේද? දැන් පේනවා නේද එහෙම ප්‍රාර්ථනා කරන එක කොච්චර මෝඩ වැඩක්ද කියලා.
දැන් ඔය දාන සීල භාවනා
ඔව්
ඒ ප්‍රයෝජන මාර්ගයේදී ප්‍රතිපදාවෙන් ලක්ෂණයට අත්‍ය කරන්නේ ප්‍රාර්ථනා වක්ලාවට දානිය සීල වලලා ප්‍රාර්ථනා.
ඔව්
අපි දැන් පොරණ ගාථා කියලා ගන්න ප්‍රාර්ථනා. ඔව් දැන් සීල සමාධි ප්‍රඥා මාර්ගයේදී මම හිතන්නේ ප්‍රාර්ථනා වාක්‍ය කියලා. ඒක ඊටට වෙනස්. දැන් ඔය දෙකේදී
එතකොට ප්‍රාර්ථනාවක් කරනවා නම් පළවෙනි දේ මං හිතන්නේ ටිකක් හොඳයි, මේ බුද්ධ ශාසනයේදීම අපිට නිවන් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නේද? ඊළඟ පාරට කල් දාන්න නැතුව මේ ලැබුණ බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ කරගන්න ලැබෙන ඕන පින කරලා ප්‍රාර්ථනා කරාට වරදක් නැහැ. ඔව් දැන් ඊළඟ දේ තේරුම් ගන්න ඕන, ප්‍රාර්ථනා කළාටම නිවන් ලැබෙයිද? එහෙම ධර්මයක් නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ නේ. නිවන් අවබෝධ කරන්න නම් මාර්ගයක් දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි ඒ ඔබතුමා කිව්වේ සීල සමාධි ප්‍රඥා. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය හැසිරුණොත් තමයි ඒ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන්නේ. හිතමු නිවන් අවබෝධ වුණත් අඩු ගානේ සෝවන් වෙන්න කියලා. සෝවන් සකෘදාගාමී අනාගාමී ඊට කලින් තියෙනවනි ඵල නේද? එතකොට සෝවන් වෙන්නවත් පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන කෙනාට. ඒක එහෙම වෙන්නම ඕනනේ නේද? බුදු කෙනෙක් මාර්ගයක් දේශනා කළා නම් ඒ මාර්ගයේ හැසිරුණොත් විතරයි ඒ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? අවබෝධ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් යම් කිසි විදිහක. තව තේරුම් තියනවාද සම්මා දිට්ඨි? අංග 16කින් එන්න පුළුවන් විදි දේශනා කරලා තියෙනවා. මේකත් බොහොම හොඳයි. සම්මා දිට්ඨි සූත්‍රය කියලා ඒ සූත්‍රයක සඳහන් වෙනවා මෙන්න මේ ආකාරිනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරිනුත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒක එකක් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. හරි. තවත් විදි කියලා තියෙනවා. ඒ ටික අපි මිත්‍යා දෘෂ්ටියෙන් අත්මිදීම සම්මා දිට්ඨියක්. හැබැයි ඒක මම ඉස්සෙල්ලා පෙන්නේ. එතකොට කම්පල අදහලා විශ්වාස කරලා එනවා ලෞකික සම්මා දිට්ඨියකට. ඒක මේ ලෝකේ යන ජීවිතේ කොහොමද මේ දුගතිගාමී නොවි සුගතිගාමී වෙන්නේ? එහෙම නැත්නම් මේ යන ජීවිතේ යහපත් කරගන්නේ කොහොමද? ඒකත් සම්මා දිට්ඨියක්. හැබැයි ඒ සම්මා දිට්ඨියෙන් සුගතියේ දොර ඇරෙනවා, නිවන් මාර්ගය තාම නැහැ. මොකද ඒක ලෞකික සම්මාදිට්ඨියක්. ඕකෙත් ඉන්න අයට පුළුවන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි අර කිව්වා වගේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලාත් කියනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයකින් එන හරි දැක්ම සම්මාදිට්ඨිය. හරි. ඒක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඔය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරමයි ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්නේ. තව විදිහට කිව්වොත් අපට අන්න හරි මාර්ගඵලයක් ලබන්න පුළුවන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරමයි. ලෞකික සම්මාදිට්ඨියෙන් බෑ මාර්ගඵල ලබන්න. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන් විදි තමයි අර කීපයක් කිව්වේ. එකක් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම. දුක තියෙන්නේ චතුරාර්ය සත්‍යනේ. දුක, සමුදය, නිරෝධය, මාර්ගය. මේ පිළිබඳව කොච්චර දැක්කොත්ද සම්මාදිට්ඨිය ඇති වෙන්නේ? දැන් දන්නව නේද චතුරාර්ය සත්‍ය? දුක, සමුදය, නිරෝධය, මාර්ගය. අපි හැමෝම දන්නව නේද? ඒ දැනගත්ත පළියට කියන්න පුළුවන්ද දැන් මට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණා කියලා? කියන්න අමාරුයි නේ. කොච්චර දැනගත්තොත්ද? ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටුණා කියලා කියන්න පුළුවන් සම්මාදිට්ඨියක් එන්නේ. ඒකෙන් ටිකක් අමාරුයි අපිට මෙෂර් කරගන්න නේද? ඒකට උදව් වෙනවා අර අනික් කියන කරුණු. ආසය ආකාරයක් තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රේ. තවත් සූත්‍රවල තව තව දේවල් තියෙනවා. ඒවයි මතක දෙකක් හරි 16 ආකාරයෙන්. සම්මාදිට්ඨිය එන වෙනත් ක්‍රමයක් මතකද මොකක් හරි? ආහාරය ගැන මොකද්ද දැනගන්න? හරි. හරි. ඒක ඔච්චර විස්තර යන්නේ නැතුව කෙටියෙන් කියන්න පුළුවන්. ආහාරය මොකක්ද? ආහාර සමුදය මොකක්ද? නිරෝධය මොකක්ද? මාර්ගය. ඔන්න ඕකෙන් කෙනෙක් සම්මාදිට්ඨියට පත් වෙනවා කියනවා. හරි. ඒ ආහාරය ඊළඟට විස්තර කරන්න පුළුවන්. ඒක වැඩි දුර විස්තර. මම මේ කෙටියෙන් අහන්නේ සම්මාදිට්ඨිය ඇති කරගන්න විදිහ. තව කියනවා ඔය පටිච්ච සමුප්පාදේ තියෙන එක එක අංග ටික අරගෙන කරුණ ටික. දැන් උදාහරණයක් විදිහට දැන් අපි අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවනේ. එතකොට සංඛාර ගත්තොත් සංඛාරය කියන්නේ මොකද්ද? සංඛාර සමුදය මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද? හටගන්නේ ඇයි? ඊළඟට නිරෝධය මොකද්ද? සංඛාර නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඕකෙන් කෙනෙකුට මේ සම්මාදිට්ඨියට එන්න පුළුවන්. හරි? ඒකේ තව ටිකක් එහාට ගියොත් විඥාන, නාම රූප. දැන් නාම රූපයට දැම්මොත් නාම රූපය කියන්නේ මොකද්ද? නාම රූප හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕකෙන් සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. සලායතන කියන්නේ මොනවද? සලායතනෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහමද? සලායතන කියන්නේ මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද කියලා දැනගත්තොත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. දැන් කොහෙන් හරි ස්පර්ශයට පස්සේ කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඈ දැන් ඔහොම තියෙනවා. ඔතනින් අපිට සාමාන්‍යයෙන් තේරුම් ගන්න පහසුම එකක් කියන්න බලන්න ඔය කියපුවේ. පස්සේ කියන එකත් වචන ගොඩක් නේද? තණ්හාවෙත් තියෙනවා. තණ්හාවත් සතර ආකාරයෙන් දකින්න ඕනේ. තණ්හාව මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඕක දකින්න කෙනාට සම්මාදිට්ඨිය ඇති වෙනවා. දැන් ඔතන ගැඹුරු තැන් තමයි ඔන්න ඕවා මේ මොකද්ද කියලා නම් අපිට යම් කිසි අවබෝධයක් තියෙනවා. තණ්හාව මොකද්ද ඇහුවොත් කියන්න පුළුවන් නේද? නැත්තම් පස්සේ මොකද්ද ඇහුවොත් කියන්න පුළුවන් නේද? මොකද්ද පස්සේ කියන්නේ? චක්කු සම්පස්සේ කියන්නේ මොකද්ද? මොනවා එකතු වීම? ඇහැයි රූපෙයි විඤ්ඤාණය, චක්කු විඤ්ඤාණය. ওই තුනේ එකතුවට කියනවා පස්සේ. ඇහැ නිසා ඇති වෙන පස්සේ චක්කු සම්පස්සේ කියලා කියනවා. නේද? එතකොට දැන් ඔන්න පස්සේ මොකද්ද කියලා දැනගත්තා. ඒකට සමුදය දන්නවද? ඒකේ නිරෝධය දන්නවද? ඒ ටික දැනගත්තොත් තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. ඈ? සමුදය තෘෂ්ණා. හොයලා බලමු. ඊළඟට ඒ සමුදය හරියට දැක්කොත් ඒකේ දකින්න ඕන සමුදය නැති වුණා නම් මේක ඇති වෙන්නේ නැහැ කියන එක. දැන් සමුදය තෘෂ්ණාව නම් තෘෂ්ණාව නැති වුණා නම් පස්සය හටගන්න බෑ. පස්ස නිරෝධය. එහෙම පේනවද? ඒ කියන්නේ අවබෝධයට. එහෙම පේනවා නම් සම්මාදිට්ඨිය තියෙනවා කියන්න පුළුවන්. ඊළඟට සලායතනෙට දැම්මොත් ඔයිට වඩා ලේසි. සලායතන කියන ඒවා දන්නව නේද? මොනවා සලායතන කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? සලායතන කියන්නේ ওই ටික නේද? දැන් සම්මාදිට්ඨිය ඇති වෙන්න නම් සලායතන ගැන මොනවද දැනගන්න ඕන? මොනවද? කියපු ටිකෙන්ම හිතලා කියන්න පුළුවන්. අන්න සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන හටගන්නේ ඇයි? ඊළඟට සලායතන නිරෝධය. මේ සමුදය නොයදුනා නම් නිරෝධයි. ඒක පැහැදිලි නේද? සමුදය නොයදුනා නම් සලායතන හටගන්නේ නැහැ. හරි, ඒක තමයි නිරෝධය නැත්නම් අත්තංගමයි කියන්නේ හටගන්නේ නැති බව. හරි? ලෝකයටත් ඕක දාන්න පුළුවන්. මේ සම්මාදිට්ඨිය ඇති වෙන තව විදිහක් තමයි. එකක් මතක් කරපු එක හොඳයි. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? ලෝක නිරෝධය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඕක දැනගන්න කෙනා තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. රෝහිතස්ස සූත්‍රයේදී හරියට හරි ඕක දේශනා කරනවා. ඔව්.
අපි මතේ සමාවෙන්න බඩ. ඔව්. දැන් ඔබතුමා මේ විස්තර කරගෙන යන්නේ ලෝකෝත්තර ගමනගේ ඉදිරි පියවර යන විදිහනේ.
පියවරෙන් පියවර යන කලින් පළවෙනි පියවර තබන හැටි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. ලෝකෝත්තර මාර්ගය ඇති කරගන්න පළවෙනි පියවර තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. මොකද සම්මා දිට්ඨිය නැතුව ඉතුරු අංග යන්න බෑ. ඒ හින්දා තමයි මම මේ පටන් ගන්න තැනම අරගත්තේ. ඔය
මුලින් පටන් ගත්ත ආකාරයටම අපි
ටිකක් ඔය හරි දැන් ලෞකික තත්වෙන් අත් මිදෙනවා කියන්නේ මොකද්ද? ලෝකෝත්තර භාවයේ පටන් ගන්න. ඔය දෙකම එකයි නේද? ලෞකික භාවෙන් අත් මිදෙන මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ පටන් ගැනීම. ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්නේ කොහෙන්ද? සම්මා දිට්ඨිය. සීලයෙන් නෙමෙයි සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය තමයි ඔය ලෝකෝත්තර සම්මා දිට්ඨිය. කියන්නේ හරි දැක්ම. ලෝකෝත්තර මාර්ගය කියන්නේ මොකද්ද කියලා නිවැරදි දැක්මක් එන්න ඕනේ. එතනින් තමයි ඔය ලෞකික භාවයෙන් මිදෙන මාර්ගේ පටන් ගන්නෙ. ඒක ගැන අදහසක් ගන්න තමයි දැන් මම මේ ඔය සම්මා දිට්ඨිය ගැන කියලා තියෙන ඒවායින් පොඩ්ඩක් අපි පටන් ගන්න ඕනේ ධර්මයට අදාළව. අපට ඕන විදිහට කියලා බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන් වලින් තෝර බේර ගන්න ඕනේ නේද? එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය මෙන්න මේ ආකාරයටත් එන්න පුළුවන් කියලා කියපු තැන් ඔය. ඒකේ අපි අන්තිමට කිව්වේ රෝහිතස්ස සූත්‍රයේදී කියන ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි සමුදය කියන්නේ? ඊළඟට ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඔය ගැන අවබෝධයක් ආපු කෙනාටයි සම්මා දිට්ඨිය තියනවා කියන්නේ. ලෝකේ තියෙන්නේ. එහෙම කියලා තියෙනවා. ලෝකේ තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුල කියලා තියෙනවා නේද? රෝහිතස්ස සූත්‍රෙදි කියනවා ඒ ලෝකේ කෙලවර දකින්න ඕන මේ ඔව් බඹයක් පමණ ශරීරය තුලයි. මොකද රෝහිතස්ස ඉස්සර කාලෙක ගියා එළියෙන් 이르දි බලෙන් ලෝකේ කෙලවර හොයාගෙන. ගිහිල්ලා ගිහිල්ලා එයා කියනවා මගේ ජීවිතේ ඉවර වුණ අවුරුදු 100ක් හොයාගෙන ගිහිල්ලා ලෝකෙ කෙලවර හම්බ වුන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝහිතස්ස ලෝකෙ කෙලවර ඔය විදිහට ගිහිල්ලා දකින්න බෑ. හම්බ වෙන්නේ නැහැ. හැබැයි නිවන් දකින්න නම් ලෝකෙ කෙලවර දකින්නත් ඕනේ. ඔය විදිහට ගිහිල්ලා දකින්නත් බෑ. නිවන් අවබෝධ කරගන්න නම් ලෝක කෙලවර දකින්නත් ඕන. ලෝක කෙලවර දකින්න නම් ලෝකය Taman තුලින් දකින්න ඕන කියනවා මේ බඹයක් පමණ ශරීරය තුල. දැන් එහෙම කියන්නේ ඇයි කියලා හිතාගන්න පුළුවන්ද? දැන් අපි ලෝකේ කියන්නේ ශරීරය තුලද? කාගෙන් හරි අහුවොත් ලෝකේ මොකද්ද කියලා? නෑ නේද? මොනවටද ලෝකේ කියන්නේ? බාහිර දේවල් වලට නේද? මේ ඩෙස්පුටු වෙන්න පුළුවන්, ඉන්න කට්ටිය වෙන්න පුළුවන් නේද? මේ ශාලාව වෙන්න පුළුවන්, පන්සල වෙන්න පුළුවන්, අපේ ගම වෙන්න පුළුවන්, රට වෙන්න පුළුවන්. ඕවා නේද අපිට ලෝකේ? එහෙම නැත්නම් දූ දරුවෝ වෙන්න පුළුවන්, පවුලේ අය, යාළුවෝ, නෑදෑයෝ, අරගොල්ලෝ, මේගොල්ලෝ, සතුරෝ, මිතුරෝ, සේරම සත්තු, පණ තියෙන දේවල්, පණ නැති දේවල් ඔක්කොම කොහෙද තියෙන්නේ? ශරීරය තුලද එළියද? අන්නහරි අපි හිතන තැනින් තමයි පටන් ගන්න ඕන. හිතරවට්ටගෙන මේ කරන්න බෑ මේක. අපි හිතන තැනින් පටන් ගන්න ඕන. එහෙම ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි මේ ජීවත් වෙනකොට එක ලෝකෙක ඉන්නවා. භාවනා කරන්න ආවහන් තව ලෝකෙකට යනවා. එහෙම දකින්න නිවනක් වෙන්න බෑ නේද මේක? ඈ? එහෙම වෙන්න බෑ නේද? ඔව්. ඒ හින්දා තමයි ඔය දැන් සම්මා දිට්ඨියේදී හැම තිස්සෙම කියනවා දැන් ලෝකය ගත්තොත් ඉස්සෙල්ලා ලෝකේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. ලෝකේ කියලා කියන්නේ මොකද්ද? ඊළඟට තමයි සමුදය හොයන්න කියන්නේ. හරි. දැන් දුක ගැනත් එහෙමයි. ඉස්සෙල්ලා දුක කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න කියනවා. ඒ දුක අවබෝධ කරන කෙනාට තමයි සමුදයක් හොයන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් තව සම්මා දිට්ඨියේන විදිහ රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? ඊළඟට රූප නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් රූපය කියන්නේ මොකද්ද කියලා දැනගත්තු කෙනාටයි සමුදයක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපි ලෝකයෙන් ගත්තොත් දැන් මේ ඔක්කොම මේ මතක තියාගන්න මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ ඒකයි මේ සාකච්ඡා කරන්නේ ඈ. තමන්ට සම්මා දිට්ඨිය තියනවද නැද්ද කියලා බලාගන්න විදිහක් මේ කියන්නේ. කැමැතිද එහෙම බලාගන්න? සම්මා දිට්ඨිය තියනවද නැද්ද කියලා තමන්ට චෙක් කරගන්න විදිහක් මේ කියන්න හදන්නේ. එතකොට නැත්තම් ඒක හදාගන්න හරි උත්සාහ කරන්න පුළුවන් නේද? තියනවනම් හොඳයි. තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තවම ඇති වෙලා නැත්තම් ඒක හදාගන්න උත්සාහ කරන්න පුළුවන් ධර්මය අහලා. ඒකට නුවණක් එන්න ඕන සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. අපි ඕක දන්නේ නැතුව අරව මේවා කර කර හිටියට අර කොහේ යනවද දන්නේ නැහැ. ඈ? ඒකට දහමකින් බලන්න ඕන මේක ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක දැන් පැහැදිලිව ওই සූත්‍රවල ඔන්න ඔය වගේ දේවල් කියනවා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් තමන්ගෙන් අහන්න ඕන මං ලෝකය කියන එක දන්නවද? ඒක නම් අපි සාමාන්‍යයෙන් දන්නවා කියලා හිතෙන්නේ නේ. අපි දන්නවා ලෝකය. ඊළඟට අහුවොත් ලෝක සමුදය දන්නවද කියලා ඔන්න පොඩ්ඩක් හිතන්න වෙනවා. නේද? ලෝකේ හැටගත්තේ කොහොමද කියලා අහුවොත් පුළුවන්ද කියන්න? කියන්නේ ඉතින් ටිකක් කල්පනා කරන්න වෙනවා නේ. ඊටත් වඩා අමාරුයි ලෝක නිරෝධය කියන්නේ මොකක්ද අහුවොත්? කොහොම ටිකක් හිර වෙනවා නේද? ඒ වචන පාඩම් කරගෙන කියන එක එකක්, මේකේ තේරුම මොකද්ද කියන එක තව එකක්. දැන් කියන එක හරි. ඒ මං අහුවත් ඔක විස්තර කරන්න කියලා කියන්න පුළුවන් නම් Tamanට පුළුවන් සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ. එහෙම ඔව්. දැන් එකක් තමයි හරි. නිකන් මේ මේක අහන්නක දැන් අපි ලෝකේ කියන්නේ මේ මේ වටපිටාවේ තියෙන දේවල් වලටනේ. ඕක නේද අපේ ලෝකේ?
සම්මුති ලෝකේ.
සම්මුති හරි මොනවා හරි අපි ලෝකේ කියලා හිතන්නේ ওই ටික නේද? නะ? දැන් Tamanට පුළුවන් වෙන්න ඕන ඔන්න ඕක ලෝකය මේකනම් ඒකට සමුදය මොකද්ද? ඒ ලෝකේ හැටගත්තේ මොකක් හින්දද කියලා කියන්න. නේද? ඊළඟට දැන් සම්මා දිට්ඨිය තියෙනවා නම් මම කියන. ඊළඟට කියන්න පුළුවන් වෙන්න ඕන ලෝක නිරෝධය කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න. හරි? එහෙම බැයි නම් මතක තියාගන්න සම්මා දිට්ඨිය නැහැ. නේද? ඒ බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මා දිට්ඨිය කියන්නේ ලෝකය මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා දන්න කෙනාට. තව විදිහකට කියනවා රූපය මොකද්ද, රූප සමුදය මොකද්ද, නිරෝධය මොකද්ද කියලා දන්න කෙනාට. ඔය දේ Tamanට පැහැදිලි නැත්තම් ඉතින් අපි මම කියන්නේ මේක චෙක් කරගන්න කියලා. සම්මා දිට්ඨිය තියෙනවද නැද්ද කියලා චෙක් කරගන්න විදිහක්. ඕක ක්ලියර්ලි පැහැදිලි නැත්තම් මතක තියාගන්න. ඉතින් අපි කැමති වුණත් නැති වුණත් පිළිගන්න වෙනවා තාම සම්මා දිට්ඨිය නැහැ කියලා. ධර්මයට මම කියන හින්දා නෙමෙයි. නේද? ධර්මයේ දේශනා කරලා තියෙනවා මෙන්න මේ විදිහටයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එතකොට ඒවට ගැලපෙන්න ඕන අපිට සම්මා දිට්ඨිය ඇති වුණා නම් ඒ කියන හැම එකක්ම සැකයක් නැතුව විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම ගැයිනා මොකද්ද තාම අඩුවක් තියෙනවා. තව දැක්මේ අඩුවක් තියෙනවා. නේද?
ලෝක සමුදය තමයි ආයතන තුනේ මෙයාගෙන
කියලා. ඔව්. එතෙන්ට එන්න තමයි මම මේ පොඩ්ඩක් හදාගෙන ඉන්නේ. ඉස්සෙල්ලා ලෝකය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් සමහර විට ධර්මයේ අහලා තියෙනවා Taman තුලයි කියලා. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ Taman තුල කියලාද එළිය කියලාද? එළිය කියලානේ. ලෝකේ තියෙන්නේ Taman තුල කිව්වොත් එහෙම දැන් නිකමට හිතන්න පොඩි ළමෙක් ওই දුවෙක් පුතෙක් අහනවා අම්මේ ලෝකේ තියෙන්නේ කොහෙද දැන් කියනවාද මේ මේ Taman තුල කියලා දෙනවද උත්තරේ මොකද උත්තරේ දුන්නොත් දන්නවා මෙයා මෙතනින් නවතින්නේ නැහැ ඊළඟ ප්‍රශ්නේ අහනවා කියලා නේ පොඩි අය නිකන් ඉන්නේ නැහනේ තරය දුන්නොත් එයාට පැහැදිලි නැත්තම් තව තව අහනවා. ආයක වෙන්නේ කොහමද මේ මේ අර දැන් මේ පුටුව ලෝකේ නෙමෙයිද කියලා අහයි. නේද? අර තියෙන පුටුව එතකොට ලෝකේට ඇයිති නැද්ද කියලා අහයි. පුළුවන් ඇයිද උත්තර දෙන්න? ඕක තියෙන්නේ දැන් අම්මා ඇතුලේද කියලා අහයි. පුළුවන් ඇයිද උත්තර දෙන්න? ඒ අන්න ඔකයි දැක්ම කියන එක. යථාබෝධයෙන් කියන්නේ හරියට දැක්කොත් ඕකට උත්තර තියෙනවා. එතකොට මේ 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 ගස් ගල් මේවා ලෝකෙට අයිති නැද්ද? ඈ මේ කරකෙන ෆෑන් එක ලෝකෙට අයිති නැද්ද? අර ඉන්න අය ලෝකෙට අයිති නැද්ද? ඒගොල්ලෝ මොන ලෝකෙද? දැන් ඒවා ලෝකෙට අයිති නේද? අපි දන්න ලෝකෙට. ඈ එහෙනම් බුදුහාමුදුරුවෝ මේ කියන්නේ අමුතු ලෝකයක් ගැනද? අපි ජීවත් වෙන ලෝකෙ නෙවෙයිද? බුදු කෙනෙක් දේශනා කරන්නේ අපි ජීවත් වෙන ලෝකෙ ගැන නෙවෙයිද? එහෙම වෙන්න බෑ නේද? අපට අමුතු වචන වලින් මේ මේ ආලෝකය කියන්නේ ඕක නෙමෙයි මෙන්න මේකයි කියලා එහෙම කියන්න නෙවෙයිනේ. ලෝක විෂය අචින්තය. ඒක හරි. හැබැයි සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් ලෝකෙ කෙලවර දකින්න ඕන කියලා නිවන් අවබෝධ කරන්න නම් ලෝකෙ කෙලවර දකින්න ඕන කියනවා. රෝහිසත්ස සූත්‍රයේදී ඒක පැහැදිලිව කියනවා. ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕක දන්න කෙනාටයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ ඉක්මවා යන දැක්ම ලෝකෝත්තර කියන්නේ. හරි. ඒ කියන්නේ දැන් අපි පිළිගන්න ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඉක්මවා යන දැක්මකුත් තියෙනවා ලෝකෝත්තර වෙන්නේ. ඕක ලබා ගන්න විදිහකුත් තියෙනවා. ඒක තමයි ධර්මයේ මේ පැහැදිලි කරන්නේ. එතකොට බලන්න ලෝකය කියන්නේ තමන් දැනට පිළිගන්න තැනින් පටන් ගන්න. ඕක මේ නැත්තම් අපි කරන්නේ හිත රවට්ට ගැනීම. අපි ජීවත් වෙනකොට ලෝකෙ එකක් කියලා ගන්නවා. ධර්මයේ හොයනකොට නෑ නෑ ඕක නෙමෙයි ලෝකෙ මේ වෙන තැනක ඕක තියෙන්නේ කියලා. නේද? එහෙම ධර්මයක් නෙමෙයි බුදුදහම කියන්නේ. හරි ප්‍රායෝගික ධර්මයක් වෙන්න ඕන. නේද? ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල දෙයක් වෙන්න ඕන. එහෙම නැත්තම් ඔය මුකුත් දැනුමක් නැති අයත් තේරුම් ගත්තානේ නේද? සුනීත සෝපාක වගේ අයත් අවබෝධ කළානේ. ඒතර මහා මේක කම්ප්ලෙක්ස් දෙයක් වෙන්නත් බෑ. මේ තේරුම් ගන්න බැරි තරම් අමාරු මහා දෙයක් වෙන්නත් බෑ. එහෙම කිව්වට ලේසි දෙයක් වෙන්නත් බෑ. එහෙම නැත්තම් හැමෝම නියොන් දකින්න එපේ. එහෙම වෙන්නෙත් නෑ නේද? ඒතර මොකද්ද තියෙනවා මේ අපට නොපෙනෙන නොතේරෙන පැත්තක්. හැබැයි ඒක දකින්න අමාරු දෙයකුත් වෙන්න බෑ නේද? පොඩි අයත් තේරුම් අරන් තියෙනවා. ගාක් වයසට ගිය අයත් තේරුම් අරන් තියෙනවා. එතකොට අර මේක දකින්න බැරි දෙයක් වෙන්නත් බෑ නේද? ඒ තරම්ම තේරුම් ගන්න බැරි තරම් අමාරු දෙයක් වෙන්නත් බෑ. එකපාරටම පේන දෙයක් වෙන්නත් බෑ. ඕන කෙනෙකුට පේන දෙයක් වෙන්නත් බෑ. ඒ නිසා තමයි බුදු කෙනෙක්ම අවශ්‍ය වෙද්දී මේක පෙන්නලා දෙන්නේ. හරි, නැත්තම් වෙන අයත් හොයාගන්න ඕනේ නේද? එතකොට මේක හැංගිලා තියෙන සත්‍යයක්. සාමාන්‍ය කෙනෙකුට එකපාරට පේන්නේ නැහැ, හැංගිලා තියෙන්නේ. හැබැයි බුදු කෙනෙක් පෙන්නලා දුන්නාට පස්සේ දකින්න පුළුවන්කමකුත් තියෙනවා නේද? ඔය වගේ දෙයක් වෙන්නේ. එතකොට අපි ආයේ පරණ දෙයට ආවොත් දැන් අපි පිළිගන්න ලෝකය මේ එක එක දේවල් වලින් හැදිලා තියෙන්නේ නේද? තව විදිහට කිව්වොත් රූප වලින් නේද ලෝකය හැදිලා තියෙන්නේ? ඈ මේ මේ තියෙන දේවල් වලට නේද අපි රූප කියන්නේ? ඩෙස්පුටු වෙන්න පුළුවන්, ඉන්න පුද්ගලයෝ මේ ශරීර ටික වෙන්න පුළුවන්. ඕවට රූප කියලානේ පොදුවේ කියන්නේ නේද? එහෙම කියනවා නේද? පැහැදිලි නැත්තම් කියන්න. රූප ටික එකතු වෙලා නේද ලෝකයක් හැදිලා තියෙන්නේ? අපි සාමාන්‍යයෙන් කියන ලෝකේ ඒක ගැන තමයි මම මේ කතා කරන්නේ. අපි පිළිගන්න ලෝකය කියන්නේ රූපවල එකතුවක්. එතකොට ඒ ලෝකේ සමුදය දැක්කත් එකයි නේද? රූපයක සමුදය දැක්කත් එකයි නේද? රූපේ හටගන්නේ ඇයි කියලා දැක්කත්, ලෝකේ හටගන්නේ ඇයි කියලා දැක්කත් සමුදය. හරි? දැන් අපි රූපයක නිරෝධය දකින්න පුළුවන් නම් ඔතනම නේද ලෝක නිරෝධයක් තියෙන්නේ? රූපයක නිරෝධය දකින්න පුළුවන් නම් රූප ටික එකතු වෙලා නම් ලෝකෙ හැදිලා තියෙන්නේ. ලෝක නිරෝධය කිව්වත් ඕකම නේද? ඊළඟට නිරෝධ කරන මාර්ගය පැහැදිලි වෙයි නිරෝධයේ තේරුම් ගත්තොත්. හරි? දැන් බලන්න මේ කියන දෙයක් අපි ඕන දෙයක් කෑ ගන්න කුරුල්ලෙක් වෙන්න පුළුවන්, ඔය පේන ගහක් වෙන්න පුළුවන්, පුටුවක් වෙන්න පුළුවන්, ශරීරයක් වෙන්න පුළුවන් නේද? අපේ ලෝකෙට ආයි තිනේ. ඔය ඕන එකකින් පටන් අරන් බලන්න අන දැන් අපි රූපය හරි ලෝකය හරි අපි උදාහරණයක් දෙරි පුටුව කියලා ගමු නේද? දැන් මේ පුටුවක් තියනවා කියලා අපි දැනගත්තේ කොහොමද කියන එක බලන්න. දැන් පුටුවක් තියනවා කියලා දැනගත්තු හින්දානේ පුටුව ගැන කතා කරන්නේ නේද? දැන් පුටුව අපේ ලෝකෙට ආйти උනේ අපි පුටුව ගැන දැනගත්තු නිසා නේද? තේරුණාද මේ කියන එක? දැන් මං කිව්වොත් මෙන්න මෙතන අලියෙක් ඉන්නවා කියලා ඒක පිළිගන්නේ නේද ලෝකෙට ආйти කියලා? ඇයි? අපි එහෙම එකක් දන්නේ නැහැ. නේද? මං කිව්වොත් මෙතන ඉන්නවා මේ මේ කොල්මනක් හරි භූතයෙක් හරි ඉන්නවා කියලා. දැන් පොඩ්ඩක් එකයි. ඉන්න පුළුවන්. දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත්. ඒක අපේ ලෝකෙට නෑ නේද? මං කියපු හින්දා නිකන් හිතනවා මිසක්. එහෙම දෙයක් ඔළුවේවත් තිබ්බේ නෑ නේද? පුටුව ඒ වගේද? මං කිව්වත් නැතත් දන්නව නේද පුටුවක් තියෙනවා කියලා? අන්න අපේ ලෝකෙට අයිති පුටුව නේද? අයිති උනේ කොහමද? අපි අත්දකින හින්දා පුටුවක් තියෙනවා කියලා. නේද? දැන් හොයන්න පුටුවක් තියෙනවා කියලා Taman දැනගත්තේ කොහොමද? ඇයි මෙතන පුටුවක් තියෙනවා කියන්නේ? ඇඩිය ගැඹුරට හිතන්නේ නැතුව නිකන් කියන්නේ ඇයි ඔතන පුටුවක් තියෙනවා කියන්නේ? පේන නිසා. පේන හින්දා නේද කියන්නේ? නැත්නම් ඔය කවුරු හරි ඉන්නවා කියලා කියන්නේ මොකක් හින්දාද? පේනවා දකින හින්දා. නේද? නොපෙනුනොත් ඒක තමයි මම ඇහුවේ. දැන් මෙතන අලියෙක් ඉන්නවා කිව්වොත් හිතේ පහළ වෙනවා. ඉතින් අපේ ලෝකෙට අයිතිද දැන් මෙතන? අපි විශ්වාස කළොත් තා මෙතන මොකක් හරි භූතයෙක් ඉන්නවා කියලා එතකොට අපේ ලෝකෙට තියෙනවා. මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කියලා දැඩිව විශ්වාස කරන කෙනාට එයා ඉන්නවා.
ඒ දෙවි කෙනෙක් පිටවෙන රූප දැක්ක හරි දැක්ලා කියලා. නැත්නම් ඒ චිත්ත රූපේම
වෙන්නේ නැහැ. ඒ විශ්වාසය එක එක විදිහට එන්න පුළුවන් එක එක්කෙනා. නේද? හැමෝම පිළිගන්නගත්තට දැන් කෙනෙක් මෙතන අතන හොල්මනක් ඉන්නවාමයි කියලා පිළිගන්න කෙනෙක් ඉන්න පුළුවන්. එයාගේ ලෝකෙට ඒක තියෙනවා. හැබැයි අපිට නෑ ඒක. තේරෙනවද? අපේ ලෝකෙට තියෙන්නේ අපේ හිත දැනගන්න ඕන කොහොම හරි මෙතන මේක තියෙනවා කියලා. පිළිගන්නාද ඒක? නැත්තන පුටුවක් තියෙනවා කියලා අපි කොහොම හරි දැනගත්තු හින්දා තමයි පුටුවක් තියෙනවා කියන්නේ. දැන් මෙතන මේ දෙවි කෙනෙක් ඉන්නවා කියලා අපිට එකපාරට මේ එහෙම කියන්න විදිහක් නෑ. මොකද අපේ විඤ්ඤාණයට අහුවෙන්නේ නෑ නේද? ඇහැට පේන්නෙත් නෑ, කනට ඇහෙන්නෙත් නෑ. ඒක අරමුණු වෙන්නේ නෑනේ. එතකොට අපේ ලෝකෙට නෑ ඒක. දැන් මේක අපේ ලෝකෙට තියෙනවා. පැහැදිලිද? Taman දැඩිව විශ්වාස කළොත් ඉන්නවා කියලා ඒක තියෙනවා. ලෝකෙට. හරි. ඔව්. සිතුවිල්ල පහළ වෙනවා මං අහන්නේ දැන් මෙතන. ඔව් මෙතන ඉන්නවා කියලා හිතුවොත් දැන් අලියා ගැන හිතන්න පුළුවන්. හැබැයි මතක් වෙන්නේ වෙන කොහේ හරි හිටිය අලියෙක් නේ. කලින් දැක්ක පහළ වෙනවා. හැබැයි මෙතන ඉන්න අලියා නෙමෙයි. ඒක පැහැදිලිද? මම දැන් කියුවේ මෙතන ඉන්නවාද කියන්නේ. වෙන කොහේ හරි පරණ දැක්ක කොහේ හරි දළදා මාලිගාවේ හරි කොහේ හරි එහෙම මතක් වෙන්න පුළුවන්. පැහැදිලිද මේ කියන එක? දැන් මෙතන අලියෙක් ඉන්නවා කියන එක අපේ ලෝකෙට නැහැ. ඒකයි මම මේ කියුවේ. මෙතන පුටුවක් තියනවා කියන එක එහෙම කියන්න බෑ. තියෙනවමයි නේද? ඈ? පේනන නිසා. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා පේනවා. අපි මේ ඉන්නේ මේ. මෙතන බල්ලෙක් ඉන්නවද? ඈ? ඉන්නවා. ඇයි ඉන්නවා කිව්වේ? පේන හින්දා. දැන් මෙතන බල්ලෙක් ඉන්නවද? නෑ. ඔක කෙලින්ම එනව නේද උත්තරේ? නේද? දැන් ඔන්න දැන් ඔතනින් අරන් පටන් අරන් විමසන්න ඕන මේක. බුදුදහම කියන්නේ විමසන්න ඕන නුවණින්. හරිද? බුදුදහම කියන්නේ නුවණින් විමසන්න තියෙන. දැන් ඇයි ඔතන බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේනවා. දකින්න නිසා නේද? එතකොට අපිට පේන හින්දා අපි විශ්වාස කරනවා ඔය පේන්නේ බල්ලෙක් ඉන්න හින්දා කියලා. නේද? දැන් පුටුවක් වගේ පේන හින්දා අපි විශ්වාස කරනවා ඔහොම පේන්නේ පුටුවක් තියෙන නිසා. නේද? හරි. ආ පෙනෙන නිසා පුටුවක් තියෙනවා. පෙනෙන බව නිසා තියෙනවා. හරි.
තියෙන නිසා පෙනෙනව නෙවෙයි.
හරි. ඒක නෙවෙයි කියමුකෝ. ඒක සමහරුන්ට ඒකත් පැහැදිලි නැතුව ඇති. දැන් පෙනෙන නිසා අපි විශ්වාසයකට ඇවිල්ලා තියනා නේද පුටුවක් තියෙනවා කියලා.
පෙනෙන බව තමයි පුටුව තියෙනවා.
හරි. දැන් මම ඔයාලා කියන එකමයි ආයේ කියන්නේ. පෙනෙන නිසා අපි විශ්වාස කරනවා ඒ පේන පුටුවම තියෙනවා කියලා. නේද? පෙනෙන නිසා
පෙනෙන බව නිසා
හරි පෙනෙන බව කිව්වත් පෙනෙන නිසා හරි ඒ ඕන විදිහකට කියන්න අදහස් කරන්නේ පෙනීම කියන සිද්ධියක් තියෙනවා ඒ පේන නිසා අපි දැනුවත් වීමකට ආවා බල්ලෙකුත් ඉන්නවා පුටුවකුත් තියෙනවා හරි දැන් ඔතන පුටුවක් තියෙනවා හරි බල්ලෙක් ඉන්නවා හරි කියන එක පොඩ්ඩක් අහක බලාගෙන මං ඇහුවොත් දැන් අතන පුටුව තියෙනවද කියලා. තාම අපි හිතන්නේ තියෙනවා. උත්තරේ දෙන්නේ තියෙනවා කියලා නේද? දැන් මන් දිහා බලාගෙන මං අහනකොට කියනවා නේද අතන පුටුව තියෙනවා. බල්ලා ඉන්නවා කියලා කියනවා නේද? නේද? දැන් හිතට එකඟව උත්තර දෙන්න මේ 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 අරවා මේව මතක් කර කර නෙමෙයි. Taman ඉන්න මට්ටමේ. නේද? දැන් ඔය පුටුව හරි බල්ලා හරි දැන් මම පෙන්වුවාම නේද බල්ලා දැක්කේ ඒ හැරිලා බලන්න කලින් ඇහැට අහුවෙන්න කලින් ඌ එතන ඉඳලා තියනවාද හිටියා නේද ඒ හිටියා හින්දා තමයි බලන හින්දා තේරෙන්නේ දැන් මේ පුටුව ඇහැට අහුවෙන්න අපි දකින්න කලින් දකින්න මොහොතකට කලින් මම මේ අහන්නේ ඈ දකින්න තත්පරයකට කලින් කියලා හිතන්න එතකොට දැකලා නැහෙනි නේද පෙනීමේ සිද්ධිය වෙලා නැහැනේ පේන්න තත්පරයකට කලින්. පේන්න තත්පරයකට කලින් ওই පුටුව ඔතන තිබිලා තියෙනවද? අපි හිතන විදිහ. තියෙනවා. පුටුව පෙනුණා කියලා පේන නිසා හිතන්න පුළුවන්. කලින් පුටුවක් දැකලා තියෙන එක. ඔව්. ඒක උදව් වෙලා තියෙනවා දැන් පුටුවක් කියලා. අඳුර ගන්න. ඒක හරි. මං අහන්නේ ඒක නෙමෙයි. දැන් අපි විශ්වාස දැන් දැකීම නිසා හිතුවනේ පුටුවක් එළියේ තියෙනවා කියලා. ඒ පුටුව අපේ දැකීමේ සිද්ධියට කලින් තත්පරයකට හරි විනාඩියකට කලින් කියලා හිතන්න. අපි හිතන්නේ ඒ පුටුව එතන තිබුණා කියලාද නැහැ කියලාද? තිබුණා කියලා නේද? එතන තිබුණ හින්දා තමයි අපි බලන හින්දා දැන් පේන්නේ. එහෙම නේද හිතන්නේ? දැන් ඕකේ අනිත් පැත්ත තමයි දැන් අහක බලලා ආයේ බැලුවොත් ඔය පුටුව දකින්න පුළුවන්ද? නෑ මේ ඇහෙන් කියන්නකො ඉස්සෙල්ලා මනෝද්වාරයට පස්සේ යමු. ආයේ හැරිලා බැලුවොත් ඒ පුටුව පේයිද? පේනවා කියලා නේද විශ්වාසය තියෙන්නේ? ඇත්ත தත්ත්වය ඕක නේද? එතකොට ඔය පුටුව අපි දකින්න කලිනුත් තිබුණා දකින මොහොතෙත් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා නේද අපි දැනට විශ්වාස කරන්නේ මේ දැනට ඉන්න මට්ටම අඳුරගන්න ඒක නැතුව ඉස්සරහට යන්න බෑ හරි දැන් ඔය මතක තියාගෙන ඉන්න ටික ධර්මයේ පොඩ්ඩක් අමතක කරලා ජීවත් වෙන මට්ටමට එන්න හරි මොකද අපි ලෝකේ කියන්නේ ඕවටනේ ලෝකේ කියන්නේ මොකක්ද කියන එකෙන් පටන් ගන්න. ඒ වන පුටුව ලෝකෙට අයිති. එතකොට ඒ අපි ඒක ගැන හිතන මට්ටම මොකද්ද? ওই පුටුව අපි දැක්ක හින්දානේ තියෙනවා කියලා දැනගත්තේ. දැනගත්තට පස්සේ අපි හිතන්නේ කොහොමද? ওই පුටුව මං දකින්න කලිනුත් ඔතන තිබිලා තියෙනවා. දකින මොහොතෙත් තියෙනවා. තව ටිකකින් බැලුවොත් තියෙනවා. ඒ කියන්නේ අනාගතෙත් තියෙනවා, අතීතෙත් තිබිලා තියෙනවා, වර්තමානයේ දකින මොහොතෙත් තියෙනවා. එහෙම හිතනව නේද? ඕක නේද අපේ தત્වේ. පුටුව බැයිනම් අර අර තැඹිලි ගහ හිතන්න, නැත්නම් මේ ශාලාව හිතන්නකො. මේ ශාලාව අපි මෙතෙන්ට එන්න කලින් මෙතන තිබුණාද? තිබුණා. අපි මෙතෙන්ට ආවම මේක තියෙනවද? තියෙනවා. හෙට එනකොට තියෙයිද? ඒත් තියෙනව නේද? කොහොම නේද අපි ලෝකේ ජීවත් වෙන්නේ? විශ්වාස කරන්න. නේද? ඔන්න ඕක තමයි සසරේ යන සත්වයා ලෝකේ දකින මට්ටම. දැන් ධර්මයක් දන්නේම අහලම නැහැ කියන්නේ. එයා ලෝකේ දකින මට්ටම ඕක නේද? මේ ලෝකෙට අයිති කියලා තියෙන දේ දැන් පුටුව කියලා ගත්තොත් මේක මීට කලිනුත් තිබිලා තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. නේද? ඔබට තව නමක් දෙන්න පුළුවන්. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. රූප ගැන ඔහම අහලා තියෙනවා නේද? එතකොට මේ බල්ලා දැන් ඉන්නවා නේද? ඔව්. දැන් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? පේන නිසා. නේද? පේන නිසා දැනගත්තා ඉන්නවා කියලා. ඌ ඊයේ ඉඳලා තියෙනවද? මෙතනම වෙන්න ඕනේ නැහැ. කොහේ හරි ඉඳලා තියෙනවා නේද? හෙටත් ඉඳී නේද? මරුන් නැත්තම් ඉඳී නේ. එතකොට අපිට ඔන්න අතීත බල්ලෙකුත් ඉන්නවා, වර්තමාන බල්ලෙකුත් ඉන්නවා, අනාගත බල්ලෙකුත් ඉන්නවා. දැන් ওই ටික අපිට දැනගන්න මුල්ුණේ මොකද්ද? දැන් දැකීම. පෙනෙන නිසා නේද ওই බල්ලාගෙන විස්තර ටික දැනගත්තේ. මූ අතීතෙත් ඉඳලා තියෙනවා, කවදා හරි අපේ දැනුම එක්ක ඉතින් අපි දන්නවා බලු පැටියෙක් වෙලා කවදා හරි උපදින්න ඇති. දැන් මේ තත්ත්වේ ඉන්නවා. අනාගතේ කවදා හරි මැරිලා යයි. වයසට ගිහිල්ලා නේද? එතකොට බල්ලාට පැවැත්මක් දීලා නේද? දැන් අපේ ලෝකෙට බල්ලා ඉන්නව නේද? බල්ලා කියන්නේ අපේ ලෝකෙට අයිති නේද? පුටුව කියන්නේ අපේ ලෝකෙට අයිති දෙයක් නේද? එතකොට පේනව නේද අපි දැනගන්න සීරම අපේ ලෝකෙට අයිති නේද? දැන නොගන්න ඒවා අපේ ලෝකෙට අයිති නැහැ. දැන් මෙතන හොල්මනක් ඉන්නවා කිව්වොත් ඒක දැනට අයිති නැහැ. පස්සේ කවදා හරි දැනගත්තොත් ඒක අයිති වෙයි නේද? එහෙම නැත්නම් මෙතන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වොත් ඒක අපේ ලෝකෙට අයිති නැහැ. අපේ ලෝකෙට අයිති මේ අපි දැනගන්න දේවල් ටික නේද? ඒකට දැනගන්න දේවල් වලින් නේද ලෝකේ හැදිලා තියෙන්නේ නේද? ඔව්. දැන් ඔන්න ලෝකය කියන්නේ මොකද්ද කියන එක ඔය කිව්වේ. අපි දන්න මට්ටමේ. හරිද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉති ලෝකං. ලෝකය කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. ඊළඟට ලෝක සමුදය මොකද්ද කියලා හොයන්න කියනවා. එතෙන්දී තමයි ධර්මයේ ඕන වෙන්නේ. මේක හටගත්තේ කොහොමද කියලා හොයන්න කියනවා. හරි? එතෙන්දී පොඩ්ඩක් කොන්න නුවණ පාවිච්චි කරන්න වෙනවා. දැන් අපේ ලෝකෙට අයිති උනේ අපි දැක්ක හින්දා නේද? දැක්කේ නැත්තම් ඒ ටික අපේ ලෝකෙට නැහැ. හරි? දැන් මෙතන පුටුව තියෙනවා කියන එක අපි ඇහැට අහුන්නේ නැත්නම් අපේ ලෝකෙට නෑ. ඒ කියන්නේ දැන් මෙතන හොල්මනක් ඉන්නවා කියන එක අපේ ලෝකෙට නෑනේ. පුටුවක් කියන එක තියෙනවා ඇයි තියෙන්නේ? පේන නිසා. නේද? පෙනෙන නිසා දැනගත්තා පේන දේ තියෙනවා කියලා. දැන් පේන දේ තියෙනවා කියලා විතරද දැනගත්තේ? දැන් තියෙනවා කියලා විතරද? ඔක අතීතෙත් තිබිලා තියෙනවා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒ කියන්නේ පැවැත්මක් දීලා නේද? පැවැත්මක් දීලා අපි දැනගත්තා මේක තියෙනවා කියලා. හරි? දැන් මං අර තාම අර පොත දුන්නේ නැණි නේද? මේ ඔව් හරි. දැන් ඔන්න නිකමට හිතන්න මං දැන් උදාහරණයක් ගන්නවා. අපේ පිටිගල ස්වාමීන් වහන්සේ ගත්තත් දන්නේ උදාහරණේ. දැන් වතුරට එබෙන බල්ලෙක්. හරි? හිතා ගන්න පුළුවන් නේද? මොකද වෙන්නේ බල්ලෙක් වතුරට එගුණා? අපට පේනවා ඌ බුරනවා, හරි ටිකක් ගොරෝ ගොරෝ එහාට මෙහාට දුවනවා, නැත්තම් වල් ගෙවනවා, කුම් කුම් ගානවා, ඔය වගේ ඒවා පේනවා නේද? දැන් අපිට හිතෙන්නේ මොකද? බල්ලා හිතන්නේ මොකක් කියලාද? තව බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලානේ. වතුරේ බල්ලෙක් නැහැ කියලා අපි දන්නවනේ. බල්ලා දන්නවද ඒක? නැහැ. බල්ලා විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. එහෙනම් තමයි ගුරන්නේ, ගොරවන්නේ. නේද? දැන් අපි බල්ලාගෙන් ඇහුවොත් දැන් ගුරන්නේ, ගොරවන්නේ තරහ ගිහින්නේ. ඇයි තරහ අරන් ඉන්නේ කියලා මොන වගේ උත්තරයක් දෙයිද? අපි කතා කරන්න පුළුවන් බල්ලෙක් කියලා ගමු. ඇයි තරහ අරන් ඉන්නේ කියලා ඇහුවොත් කියයි? අන්න තව බල්ලෙක් ඇවිල්ලා. මගේ තන අයිති කරගන්න තව බල්ලෙක් ඇවිල්ලා නේද? ඒකනේ තරහ අරන් තියෙන්නේ. නේද? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපි ඌට තේරුම් කරන්න මේක පරිස්සමෙන් අහගෙන ඉන්න. මෙතන තියෙන ලොකු ධර්මයක්. දැන් අපි ඌට තේරුම් කරලා දෙන්න එකපාරට කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා ඌ පිළිගනීද? නැහැ නේද? නැත්නම් මොකද අර ඉන්නේ කියලා ඇවිල්ලා බලන්න කියයි නේද? අන්න පේනවා. දැන් අපි ඇහුවොත් අපි ඊට වඩා ටිකක් නුවණින් ඌට තේරුම් කරන්න වෙනවා. අපි අපිට අහන්න වෙනවා ඔයා ඇයි තව බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ. අපි හොයාගන්න ඕනනේ හේතු ටික නේද? එහෙම ඇහුවොත් මොකක් කියයිද? ඇයි තව බල්ලෙක් ඉන්නවා කියන්නේ වතුරේ? පේන නිසා. දැන් බල්ලා පේන නිසා නේද ඉන්නවා නැත්නම් තියෙනවා. පේන දේ තියෙනවා. පේන නිසා ඉන්නවා කියලා දැක්මකට ආවේ. එහෙම අවබෝධයකට එහෙම විශ්වාස කරන්න ආවේ පේන හින්දා. දැන් බල්ලගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? අර පේනවනේ, ඇවිල්ලා බලන්න කියයි නේද? එතකොට පේන නිසා ඉන්නවා නැත්නම් පේන දේ තියෙනවා. ඕක නේද බල්ලා ඇහැ පාවිච්චි කරන මට්ටම නේද? එතකොට බල්ලා ඇහැ පාවිච්චි කරන්නේ බල්ලාට තියෙනවා ඉන්න පුළුවන් ද ලෝකෝත්තර දැක්මක් කවදාවත්? බැ, ලෝකෙට අයිති දෘෂ්ටිය නේද බල්ලා ඉන්නේ, තිරිසන් සතෙක් නේද? එතකොට ඔන්න ලෝකෙට අයිති දෘෂ්ටියේ තමයි බල්ලා ඉන්නේ. ලෝකෙට අයිති මට්ටමෙන් තමයි ඇහැ පාවිච්චි කරන්නේ. එතකොට ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ පේන දේ තියෙනවා. පෙනෙන බව නිසා තියෙනවා කියලා හිතනවා. නේද? අපි බල්ලගෙන් ඇහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ පේන නිසා. ඒක එතකොට ලෝකෙට අයිති මට්ටමින් ඇහැ පාවිච්චි කිරීම නේද? ඒක පිළිගන්න ඕනේ. ලෝකෙට අයිති දැක්ම කියලා. දැන් තව කවුරු හරි අපෙන් අහනවා අතන පුටුවක් තියෙනවා කියන්නේ ඇයි? මම ඇහුවා ඒක ඉස්සෙල්ලා. ඇයි පුටුවක් තියෙනවා කියන්නේ? පේන නිසා. අපි දැනගත්ත පෙනෙන බව නිසා පේන දේ තියෙනවා කියලා. නේද? දැන් නුවණින් හිතන්න බල්ලා ඇහැ පාවිච්චි කිරීමේ මට්ටමේයි අපි ඇහැ පාවිච්චි කිරීමේ මට්ටමේයි වෙනසක් තියෙනවා. එතකොට ඕක ලෝකෝත්තර දැක්මක් වෙන්න පුළුවන්ද? බෑ නේද? ඔකට කියනවා ලෝකෙට අයිති දැක්ම. හරි. පෙනෙන නිසා, පෙනෙන බව හින්දා වගේ වචනේ මම පාවිච්චි කරනවා. පෙනෙන බව නිසා තියනවා කියලා හිතුවොත්, ඒ පෙනෙන දේ තියනවා කියලා හිතුවොත් මතක තියාගන්න ඕක තමයි ලෝකෙට අයිති දැක්ම. ඈ? එතකොට අපි පෙනෙන හේතුව හින්දම විතරක් විශ්වාස කළොත් මතක තියාගන්න ඕක ලෝකෙට අයිති දැක්ම. දැන් අපි මේ ලෝකෙට අයිති දැක්මේ වරදක් තියනවාද කියලා හොයන්න ඕනේ. පොඩ්ඩක් පේනවා අර බල්ලට නම් වැරදිලා නේද? අපට වැරදිලා නැහැ. එහෙම හිතෙනවා නේද? බල්ලා නම් රැවටිලා, අපි රැවටිලා නැහැ. බල්ලා ඉන්නවා කිව්වේ නැති බල්ලෙකුට, අපි තියෙනවා කියන්නේ තියෙන පුටුවකට. නැත්තම් දැන් නම් අර බල්ලා නැහැ, ඉස්සෙල්ලා දැක්කනම් කියයි. ඈ? ඇයි බල්ලෙක් ඉන්නවා කිව්වේ? පෙනුන නිසා නේද? අපි බල්ලා නෙමෙයි. නැත්තම් බල්ලෙක් හිටියනේ. ඇයි අපි බල්ලෙක් ඉන්නවා කිව්වේ? දැක්ක නිසා. ඉතින් අර බල්ලා දුන්නේත් ඔය උත්තරේනි. ඇයි වතුර බල්ලෙක් ඉන්නව ඇහුවේ? අපි
දැක්ක නිසා නේ බල්ලා දැක්කේ.
ඈ? අපි බල්ලෙක් වගේ පේන හින්දානේ අපි බල්ලෙක් ඉන්නවා කිව්වේ. නේද? ඒ උත්කලේ වැඩේමනේ. බල්ලෙක් වගේ පේනවා ඌට තුගේ හැනුත් පෙන්නනවා බල්ලෙක් වගේ. පේන නිසා ඌත් කිව්වා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඒ දෙන්නම එකම වැඩේ ඉන්න කරලා
තියෙනවා.
බුද්ධි මට්ටම වෙනස්. බල්ලා මෝඩයි. අපි අපි ඥානවන්තයි. බල්ලා මෝඩ හින්දා රැවටිලා නැති බල්ලෙකුට ඉන්නවා කියලා අපි රැවටිලා නැහැ. අපි ඉන්න බල්ලෙකුට තමයි ඉන්නා කිව්වේ. හැබැයි කරලා තියෙන්නේ නම් දෙන්නම ඇහැ පාවිච්චි කරලා පේන නිසා තියනවා නැත්නම් ඉන්නවා. පණ තියෙන හින්දා ඉන්නවා කියනවා නේ. පුටුවක් නම් පේන නිසා තියනවා. පේන බව නිසා ඒ දේම තියනවා කියන දැක්මේ නේද ඉන්නේ. දැන් ඒක බල්ලා කළොත් එහෙම ඒක වැරදි දෘෂ්ටියක්. දෘෂ්ටිගත වෙලා නේද? පේන නිසාම බල්ලෙක් ඉන්නවා කිව්වොත් බල්ලා දෘෂ්ටිගත වෙලා නේද? අපි දෘෂ්ටිගත වෙලා නැහැ. එහෙම නේද අපිට හිතෙන්නේ? නවක නුවණින් හිතන්න මේ කියන දේ. ඔතන දැන් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ යන සත්‍යය ඇහැට මුලා වෙනවා. ඇහැට මුලා වෙනවා. ඇහැට විතරක් නෙමෙයි මේ ආයතන හයට මුලා වෙනවා. කන නිසා මුලා වෙනවා. නාසය නිසා මුලා වෙනවා. දිව නිසා මුලා වෙනවා. කය නිසා මුලා වෙනවා. මනස නිසා මුලා වෙනවා. මේ සලායතනේ නිසාම මුලා වෙනවා. ඒ කියන්නේ සලායතන නිසා හදාගත්තු ලෝකෙක ජීවත් වෙනවා. සලායතනය නිසා සකස් කරගත්තු දැනගත්තු ලෝකෙක ජීවත් වෙනවා. දැන් සලායතනය නිසා නේද අපි පුටුවක් තියනවා කියලා දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ සලායතනය නැත්තම් දැනගන්න පුළුවන් වෙයිද පුටුවක් තියනවා කියලා? බෑ. ඇහෙන් දැක්ක නිසානේ දැනගත්තේ එතන පුටුවක් තියනවා කියලා. නේද? බල්ලත් ඇහෙන් දැනගත්තු නිසා තමයි බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. උගේ ලෝකෙට තව බල්ලෙක් ඉන්නවා. ඌට බුරන්න බල්ලෙක් ඉන්නවා. ඒකනේ තරහ අරන් බිරුවේ. ඌට තරහ ගන්න බල්ලෙක් ඉන්නවා. උගේ මානසිකත්වයෙන් බැලුවොත්. අපේ මානසිකත්වයෙන් බැලුවොත් අපටත් පුටුවක් තියෙනවා. ලෝභ කරන්න හරි තරහ ගන්න මොනවාක්ද ඔය පරණ පුටුවක් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. නැත්නම් මේක හොඳ පුටුවක්. අපේ ගෙදරටත් ඔය වගේ එකක් ගත්තොත් හොඳයි. ආසා කරන්න හරි ගැටෙන්න හරි පුටුවක් තියෙනවා නේද? බල්ලටත් ආස කරන්න හරි යටෙන්න හරි රූපයක් තිබුණා. ලෝකයක් තිබුණා තව විදිහට කිව්වොත්. ලෝකෙට අයිති දෙයක් තිබුණා. නේද? දැන් අපිට ලෝකෙට අයිති දෙයක් පිහිටුවේ මතක තියාගන්න ඇහැ පාවිච්චි කරලා. ඇහෙන් දැකීම නිසා. වෙන විදිහක් නැහැ. වෙන තව ආයතනයක් පාවිච්චි කරලා ඕනනම් දැනගන්නත් පුළුවන්. නේද? සමහර විට අල්ලලා බලලා දැනගන්න පුළුවන්. සද්දයක් නිසා දැනගන්න දේවල් තියෙනවා අපි නේද? පාරේ වාහන යනවා කියලා දැනගන්නවා සද්දයක් නේද? අපිට දකින්නම ඕනේ.
දැන් මෙහෙමනේ දැන් මේ පුටුව තියෙනවා කියන එක අපි යථාර්ථවාදීව දැක් කියන්නේ අපේ සාමාන්‍ය සම්මුතියෙන් දකින්න ඕනේ. මේක උසර කියලා කියනකොට මොකද වාඩි වෙන්නේ? ඒක ගැන කිසි ගැටලුවක් නැහැ අපේ සම්මුති ජීවිතේ.
හරි.
පුටුවතරව දකින්නකොට මේ පුටුව කියන එක මෙතන දැන් අපි විග්‍රහ කළොත් රූපයෙන් දැකලා අපේ විඥානයේ රූපයක් දැනෙනවා. ඒකේ මොහොතේම අපව නැතුව යනවා. මේ නැගන්නකොට මේක නැතුව යනවා. ඒ තරම් ක්ෂණයකින් මේක නැතුව යනවා.
නැගන්නේ දකින්නකොට විඥානයක් පහළ වෙනවා.
විඥානයක් පහළ වෙනවා. දැන් අපි ඊට පස්සේ ඒ විඥානය අරගෙන යනවා. ඊළඟ අපි හිතනවා අපිට නාම රූපය තියෙනවා. එතකොට අපිට ඒ රූපය මනසෙන් ගැටගාර ගැටීම ඇති වෙලා ආපහු මේ රූපය එතන තියෙනවා වගේ දැනෙනවා. ඒක තමයි පාරිය කියන්නේ. ඒ කියන්නේ ලෝකේ. එතකොට දැන් අපි ආයෙ හිතුවොත් දැන් මෙතන එළියට ගිහිල්ලා වෙලා පුටුව නොදකත් අපිට මෙතන තියෙනවා කියලා දැනනවා. ඒ කියනවා මේ ඉන්න සත්‍ය පුද්ගලයා ඔක්කොම ගැන හිතන.
මනෝද්වාරේ.
එතකොට මට අවශ්‍ය දැන් මේ විදිහටත් එක්ක අපිට
පැහැදිලි. තව තව නෑ ඔකිට තව තියෙනවා. දැන් ඒ කියන්නේ මෙතන දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි එහෙනම් අපි ඔතන පුටුවක් තියනවා කියන එක වැරදිද? පුටුවක් නැද්ද ඔතන? එහෙම කිව්වොත් හරියද? සම්මුති කියන්නේ අපි ජීවත් වෙන ලෝකෙදී පුටුවක් තියනවා කියලා පිළිගන්න වෙනවා නේද? දැන් ওই පුටුව නිසා රණ්ඩු වෙන්න පුළුවන්. නේද? තරහ ගන්නත් පුළුවන්, ඇලුම් කරන්නත් පුළුවන්. දැන් බල්ලටත් පුළුවන් අර බල්ලා හින්දා තරහ ගන්න. හැබැයි අපි දන්නවා දැන් වතුරට එබෙන බල්ලට බල්ලෙක් පිහිටියේ ඇයි කියන එක නුවණින් හොයන්න ඕනේ. ඒක පිහිටන්න හේතු වුණ දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි එහෙන් පේන එක. බල්ලෙක් වගේ පේන සිද්ධිය. ඒක නොවුණා නම් ඌ රැවටෙන්නේ නැහැ නේ. නේද? පේන සිද්ධිය තියෙනවා. එච්චරද ඌ රැවටෙන්න ඕන උනේ? පෙනීමේ වරදක් තියනවාද? බල්ලෙක් වගේ පේන එකේ වරදක් තියනවාද? නැහැ. ගෑ හැපේන හින්දා පේනවා නේද? ඇහැට ඔහු වෙන ඡායාවකුත් තියනවා. ඒකෙන් ඇහි ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඕක විඥාණයට අහු වෙනවා. ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ කොහෙද? පේන දේ නිසා ඒ දෙයම බාහිරේ තියනවා කියලා හිතන තැන නේද වැරද්ද තියෙන්නේ. පෙනෙන බව නිසා ඒ තියෙන නිසාමයි පේන්නේ කියලා හිතන එකේ නේද වැරද්ද තියෙන්නේ. දැන් ඒ බල්ලගේ මානසිකත්වයට ගිහිල්ලා බලන්න ඕන. දැන් බල්ලෙක්ව පේනවා. අන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. එතකොට හිතෙන්නේ ඔය බල්ලා මේ මොහොතේ මේ දකින හින්දා ඉන්නවා කියලාද? ඌ මීට කලිනුත් ඉඳලා තියෙනවා මේ බලන මොහොතෙත් ඉන්නවා. තව ටිකකින් ආයෙ බැලුවොත් ආයි ඉන්නවා කියන නේද එන්නේ? ඒ කියන්නේ දැන් පේනකොට තියෙනවා කියලා හිතන දේ තියෙනවා කියන එකේ තව හැංගිලා තියෙනවා. කලිනුත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන එක. ඒ කියන්නේ අර පැවැත්ම දීලා නේද තුන් කාලෙට? අතීත බල්ලා, වර්තමාන බල්ලා, අනාගත බල්ලා. ඌ මම බලන්න කලිනුත් ඉඳලා තියෙනවා, බලන මොහොතෙත් ඉඳලා තියෙනවා, අනාගතෙත් ඉන්නවා. ඔහොම හිතන හින්දම නේද මේ බල්ලා දැන් තරහ ගන්නෙ? නැත්තම් ඌට අවබෝධයක් ආවොත් පේන නිසා විතරයි ඔහොම ඉන්නේ කියලා. මම බැලුවේ නැත්තම් ඊට කලින් ඔතන නැහැ. ඈ? අනාගතෙත් නැහැ. බලන නිසාමයි. දැන් අපි ඡායාව මට්ටම ගත්තොත් ඌ බලන නිසා නේද ඡායාව වුණත් හටගන්නේ වතුරේ. බලන්න බල්ලා ඉබුන් නැත්තම් ඡායාව තියෙනවද? නැහැ. එතකොට ඔන්න දැන් අපට ඇත්ත తත්වේ පේනවා මේක කලින් තිබිලා නෙමෙයි හටගන්නේ. බල්ලා බලනකොටමයි හටගන්නේ. ඒ කියන්නේ මොකද්ද? පෙර නොතිබීමයි හටගන්නේ බලන මොහොතේ. දැන් බල්ලා ඔළුවට ඔළුව අහකට ගන්නකොට ඡායාව තියනවද? නැහැ. පොඩ්ඩක්වත් ඉතුරු වෙලාද? නැහැ. එතකොට නිරුද්ධ වෙලා නේද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. දැන් ආයේ ඒක කල්පනා කරන්න. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. ඕක නේද ඡායාවේ ඇත්ත තත්ත්වය? කන්නඩියෙන් බලනකොටත් එහෙමයි. දැන් බල්ලා බලනකොට ඕක නේද ඇත්ත තත්ත්වය? පෙර නොතිබීමයි ඡායාව හටගෙන තියෙන්නේ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඒක බල්ලා දන්නේ නැහැ. බල්ලා හිතන්නේ මොකද්ද? බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ. නැත්තම් දැන් බලන පේන නිසා බල්ලෙක් ඉන්නවා. ඉන්නවා කියනකොට තව දෘෂ්ටියක් එතන හැංගිලා තියෙනවා. මූ කලිනුත් ඉඳලා තියෙනවා. මම බලන්න කලිනුත් ඉඳලා තියෙනවා. අනාගතෙත් ඉන්න. ඕකම නේද තරහ ගන්න හේතුව? මේ බලන නිසා පේනවා කියලා විතරක් දැනගත්තා නම් තරහ ගන්න නෑ නේද? මූට පැවැත්මක් දුන්න හින්දා නේද තරහ එන්නේ? හරි. දැන් අපේ මට්ටමට අපට බල්ලෙක් පිහිටන්නේ නෑ. හරි. දැන් බල්ලගේ මානසිකත්වයට ඌට බල්ලෙක් පිහිටවන්න හේතු ටික යෙදිලා තියෙනවා. එකක් උගේ මෝඩකම වෙන්න පුළුවන්, ඇත්ත ඇති හැටි නොදන්නකම වෙන්න පුළුවන් නේද? ඒතර පේන සිද්ධියට එකතු වෙනවා උගේ මෝඩකමයි ඊළඟට පේන නිසා තියෙනවමයි කියන දෘෂ්ටිය. ඇහෙන් පේන දේ තියෙනවමයි කියන එක දෘෂ්ටියක් නේද? ඒ කියන්නේ කලින් තිබුණ පුරුද්ද. ඒ කියන්නේ ඌ ඊට කලින් කවදා හරි බල්ලෙක් දැකලා තියෙන. පෙර අත්දැකීම. කලින් බල්ලෙක් දැකලා තියෙන හින්දා තමයි දැනුත් ඒ විදිහට පේනකොට ආ ඔය කොහොම පේන්නේ නම් බල්ලෙක් ඉන්න හින්දා. පෙර පුරුද්දත් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අකට කියනවා පෙර ඇසුරු කරපු දේවල්. කලින් ඇසුරු කරපු දේත් මෙතෙන්ට උදව් වෙලා තියෙනවා පෙර පුරුද්ද. නේද? දැන් මේ මොහොතේ පෙනෙන ස්වභාවයට කලින් අත්දැකීම් ටිකකුත් එකතු කරලා තමයි ඔය ඉන්නේ බල්ලෙක් කියන අදහසට ආවේ. හරි? ඒ අදහසට එනකොට තමයි මූ මුලා වෙලා තියෙන්නේ. දැන් බල්ලා මුලා වෙලා කියනවා අපි මුලා වෙලා නැහැ කියනවා. දැන් ඔන්න ඔය දෙක හොයන්න ඕනේ. එතකොට අපි ඇහැට පේනකොට තියනවා කිව්වහම අපි ඊට වඩා දෙයක් ඔතන එකතු කරලා තියෙනවා. බල්ලාට වඩා. දැන් බල්ලා රැවටිලා කියනවා අපි රැවටිලා නැහැ කියනවා නේද? ඇයි අපි රැවටිලා නැහැ කියන්නේ? දැන් බල්ලා දකින්න එක නම් එතන නැහැ කියනවා. අපි දකින්න එක ඔතන තියෙනවමයි කියලා කියන්නේ කොහොමද? සහතික කරලා කියන්නේ කොහොමද? ඔය තියෙන හින්දාමයි අපි දකින්නේ කියලා. පේනවට අමතරව වෙන මොනවද අපි?
එතන අපි දකින්නේ සතර මහ භූතයන්ගේ නිර්මාණය වෙච්ච දෙයක්. ඡායාව කියන එක ඡායාව මාත්‍රයක් කොහොමද?
ආ අපි ඒ දැනුමක් එකතු කරනවාම පේන්නේ නම් සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක් ඔතන තියෙනවා. ඒ ඔය කතාව බල්ලටත් හිතට ගන්නේ. ඔය ඉන්න බල්ලා සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කියලා නුවණ තියෙනවා. එහෙම හිතුවත් ඌ වැරදිනේ. ඔහො වතුරේ ඉන්න බල්ලා හරිද? වතුරේ ඉන්නවා කියලා හිතුවට පස්සේ ඕනම් භාවනා කරන බල්ලෙක් නම් ඌ හිතයි ඔය බල්ලා සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන්නේ කියලා. ඒත් හරිද? ඒත් මුලා වෙලා නේද? ඔව් මං අහන්නේ උසස් මනස අපි උසස් කියලා කියනවා. ඇයි? ඈ?
නමුත් බල්ලා ඉතින් ඉවරුණ අපේ ඡායම නෑ.
ඒක ඌ දන්නේ. ඒක අපිනේ දන්නේ. මං කියන්නේ බල්ලාගේ මට්ටමින් ඌ විශ්වාස කරනවානේ බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඉන්නවා කියන රූපයක් නේ. ඒ ඌ භාවනා කරන බල්ලෙක් නම් ඌ හිතයි ඒ රූපේ සතර මහා ධාතුයෙන් සකස් වෙලා තියෙනවා කියලා. එතකොට අපිත් පේන නිසා රූපයක් තියෙනවා. අපේ අර භාවනා දැනුම අරන් හිතනවා ඔය රූපේ සතර මහා ධාතුයෙන් කියලා. ওই දෙකේ වෙනසක් තියෙනවා. ඔක හොඳට හිතන්න ඕන මෙනෙහි කරන්න ඕන මොකද්ද උතන තියෙන වෙනස. අපි රැවටිලා නැහැ කියන්නේ ඇයි බල්ලා රැවටිලා? දැන් අපි දන්නවා බල්ලා රැවටිලා නැති බල්ලෙකුට තමයි ඉන්නවා කියන්නේ. හැබැයි අපිත් ඒ වැඩේම කරලා එහෙම් පේන නිසා තියෙනවා කියලා හිතලා අපි හරි කියනවා. ඒ වැඩේම කරපු බල්ලට ඌ මෝඩයා ඌ රැවටිලා කියලා කියනවා. අපි දිහා බලන් හිටියොත් රහතන් වහන්සේ කොහොම හිතයිද කියලා ඔන්න බලන්න. අපි බල්ලා ගැන හිතන මට්ටම බල්ලට වඩා අපි නුවණ තියෙන හින්දානේ. හැබැයි අපිත් සලායතනෙමයි මේ පාවිච්චි කරන්නේ. සලායතනෙන් එකක් නේද? චක්කායතනෙ ඇහැ. ඒ චක්කායතනෙ පිරිසිඳ දැකපු බුදුරජාණන් වහන්සේ හරි රහතන් වහන්සේ හරි අපි දිහා බලලා අපි අර දැන් බල්ලා මෝඩයි කියනවා වගේ අපි ගැනත් හිතනවා ඇති නේද? අන්න ලෝකෙට ආйти මුලාවෙන් ඇහැ පාවිච්චි කරලා ලෝකෙට අහුවෙලා. එතකොට අපි කියනවා අර බල්ලත් ලෝකෙට අයිති දෘෂ්ටියෙන් ඇහැ පාවිච්චි කරලා මුලා වෙලා බල්ලෙක් ඉන්නවා කියලා තරහාරන් දුක් විඳිනවා. හිතෙන්ම මවාගත්තු බල්ලෙක් ඌට පණක් දීලා ඌත් එක්ක තරහාරගෙන දේශසිත හදලා ඔන්න බුරනවා. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිත් ඔය වැඩේ කරනවා. සලායතන නිසා ලෝකයක් හදාගෙන ඒ ලෝකෙ එක්ක ගැටිලා අන්න තරහාරන් දුක් විඳිනවා. එතකොට අතන තේරුම් ගන්න ඕන ධර්මතාවය තමයි සලායතන නිසා කොහොමද ලෝකෙ හදන්නේ කියන එක. ඒක ටිකක් ගැඹුරුයි. ඒක තේරුම් ගන්න මීට වඩා ඉතින් ටික දිග වෙලාවක් ඕන ඔය ටික විස්තර කරන්න. මම කිව්වේ දැන් ඔතන දැන් සම්මා දිට්ඨිය මෙහෙම අඳුර ගන්න. දැන් බල්ලගේ මානසිකත්වෙට අපි දන්නවනේ ඌට ලෝකෝත්තර සම්මා දිට්ඨියක් එන්න බෑනේ. ඌට ආවොත් එන්නේ ලෝකෙට අයිති සම්මා දිට්ඨිය. මොකද ලෝකෙට අයිති දැක්මකනේ ඉන්නේ. නේද? එතකොට ලෝකෙට අයිති දැක්මකදී බල්ලෙක්ව පිහිටනවා. නැත්තම් රූපයක් පිහිටනවා. ලෝකයක් පිහිටනවා. කොහෙද පිහිටන්නේ? බාහිරේ. අභ්‍යන්තරේද බාහිරේද? බාහිරේ නේද පිහිටුවේ. එතකොට ලෝකෙට අයිති දැක්මේදී බාහිර ලෝකයක් රූපයක් පිහිටනවා. හරි? ලෝකෙට අයිති දැක්මේදී බාහිර ලෝකයක් බාහිර රූපයක් පිහිටනවා. ඒ රූපය නිසා ලෝකෙට අයිති ධර්මතාවලට අහු වෙනවා. ඒ තමයි වැලීම් ගැටි. නුවණ යෙදුනොත් දැන් ඔන්න ලෝකය මොකද්ද? නැත්තම් රූපය මොකද්ද? වතුරේ ඉන්න බල්ලා. හරි? ඌ හටගත්තේ ඇයි? මේ බල්ලගේ තියෙන මෝඩකමයි, ඇත්ත ඇති හැටි නොදන්නකමයි, ඒ කියන්නේ අවිද්‍යාවයි, මුලාවයි, පෙර අවිද්‍යාවෙන් ඇසුරු කරපු ඒ දෘෂ්ටි ටිකයි සේරම එකතු වෙලා නේද දැන් බල්ලෙක්ව හටගත්තේ. ඔන්න ලෝකයයි ලෝක සමුදයයි මේ පෙන්වන්නේ. රූපයයි රූප සමුදයයි. දැන් අපට ඒ ලෝකෙ පිහිටලද? බල්ලෙක්ව නැහැ. අපේ මට්ටම ඒ ලෝකේ නිරෝධයි. හරි? මොකද බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්න හේතු ටික අපේ ඉදිලා නැහැ. බල්ලගේ ඉදිලා. සමුදේ යෙදෙනකොට ඌට ලෝකයක් පිහිටනවා, නැත්තම් බල්ලෙක් පිහිටනවා. අපේ ඒ සමුදේ යෙදිලා නැති හින්දා නිරෝධයි. පේනවද? ලෝකය මොකද්ද? සමුදේ මොකද්ද? සමුදේ යෙදුන් නැත්තම් නිරෝධයි. දැන් අපිට තියෙන අවබෝධයේ එතන ඒ උපමාවේ හැටියට ඇත්ත තත්වෙනේ. එතකොට බල්ලට ඇත්ත දැන් අපි ගැන විශ්වාසයක් ඇති කරගත්තොත් අපි ඌට කිව්වොත් ඔහම පේනවා තමයි. ඒ වුණාට ඔතන ඇත්ත තත්ත්වේ බල්ලෙක් නැහැ කියලා කිව්වොත් ඌට ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි ඌට අපි ගැන විශ්වාසය තමයි. මෙයා මේක කියන්නේ මේ ඇත්ත දැකලා වෙන්නේ නැති. ඒ වුණාට තාම ඉන්නේ බල්ලෙක් ඉන්නවා කියන විශ්වාසක. එහෙනම් ඌ අහයි ඕක අවබෝධ කරගන්න නම් මම මොකද්ද කරන්න ඕන? දැන් අපිට මොකක් හරි විදිහක් ඌට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහට ඕක හොයලා බලන්න. එතකොට වාට ඇත්ත වැටහෙයි. සමහර විට වතුරට පැනලා බලන්න. අල්ලලා බලන්න. එතකොට ප්‍රත්‍යක්ෂ වෙයි මේ මං කියන එක ඇත්තද නැත්තද කියලා. නේද? ඔන්න මාර්ගයක්. ඌට දැන් ඒක පැහැදිලි කරගන්න මාර්ගයක් තියෙනවා. දැන් බලන්න ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය ගැන අනුමාන ඥානයක් විතරයි. අපි ගැන ශ්‍රද්ධාවෙන් අපි කියන දේ විශ්වාස කරන හින්දා ඌට අනුමාන ඥානය. මෙයා කියන්නේ ඇත්ත වෙන්නේ නැති. දැනට මට බල්ලෙක් හිටියට මාව රැවටිලා වෙන්නේ නැති. මේක ටිකක් හොයලා බලන්න. හරි? එතකොට දැන් ඌට මාර්ගයක් වඩන්න තියෙනව නේද? අන්න මාර්ගය. දැන් පේනවද? ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියලා දකින කෙනාට, ඒ කියන්නේ අනුමාන ඥාණයෙන් හරි දකින කෙනාට මාර්ගයක් විවෘත වෙනවා. ඔන්න ඕකට කියනවා ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන සත්‍ය ඥාණය ඇති වෙනවා. ඕකටම දෙන තව නමක් තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකෙන් එතෙර වෙන, මෙච්චර වෙලා ලෝකෙට අහු වෙලා නින්නේ. ඒ ලෝකෙන් මිදෙන මාර්ගය ගැන නුවණක් ආවා. ඕක ලෝකෝත්තර සම්මා දිට්ඨිය වෙනවා. මොකද ඇහැ අපිව රවට්ටලා තියෙනවා. ඔය ඇහෙන් පෙන්නුම් කළාට පේන දෙයම තියෙනවා කියන විශ්වාස කිරීම තුළ මුලා වෙලා තියෙනවා. ලෝකෙට අයිති දැක්මකට ගිහින් තියෙනවා. හැබැයි ලෝකෝත්තර දැක්ම ඕක විශ්වාස කරන්න එපා. එතනින් එහාට හොයලා බලන්න. එතකොට මේ සමුදේ යෙදුන් නැත්නම් ලෝකෙ පිහිටන්නේ නැහැ. ලෝකෙ නිරෝධයි. අන්න එයාට තමයි මාර්ගය පිහිටන්නේ. එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. ඇහැ පිළිබඳව සම්මා දිට්ඨිය. හරි? ඔක හැබැයි ඊට වඩා ගැඹුරුයි. මම ওই පුළුවන් තරම් සරල කරලා මේ හිතන්න විදිහක් කිව්වේ. Tamanta සම්මා දිට්ඨිය තියනවාද? ලෝකෙ මොකද්ද? සමුදේ මොකද්ද? නිරෝධය මොකද්ද? ඔය ටික දන්නේ නැති කෙනාට මාර්ගයක් පිහිටන්න විදිහක් නැහැ. ලෝකෝත්තර මාර්ගය. ඔය ටික දන්නේ නැති කෙනා ඉන්නේ ලෞකික දැක්මක. හරි? ඔන්න ඕක තමයි මේ බොහොම කෙටියෙන් මම දන්නේ නැහැ කී දෙනෙකුට තේරුණාද කියලා. හැබැයි අනුමාන ඥානයක්වත් ආවනම් ඔන්න හොයන්න දෙයක් තියෙනවා, විමසන්න දෙයක් තියෙනවා, ප්‍රශ්න කරන්න දෙයක් තියෙනවා. පිට මුලා වෙනවා කියලා නෑ. හොඳයි හොඳයි.
දැන් මම කියන්නේ මේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් විතරයි. මම හුඟක් වෙලාවට රෝගියෙකුට බෙහෙත් කරන්න ගියොත් තමයි රෝගියාට රෝගිය කියලා දෙන්නේ මුකුත්ම නොදන්න කෙනෙක්.
ඔව්.
නැත්තම් ඒක මහා අචාරයක්. දැන් එතකොට ඒ නොදන්නා කෙනා මේකේ අල්ලල්ල දැන් උදාහරණයක් ස්පර්ශයෙන් ගත්තා. දැකීමෙන් ගත්තා. මේ කුක ජලවාම මම දන්නවා දැන් මේ ප්ලාස්ටික් කුකක් කියලා කියන්නේ.
ඒ සද්දෙත් ගන්න.
සද්දේ මම අරක හිතෙන් තව ආයතනයක් හදලා ඒ ආයතනයෙන් මම මේ පිච්චර් එක ගන්න.
ඒ ටික ඔක්කොම
හිටපු දිනාපු ඒ අද්දකි. උගල ඉංග්‍රීසියෙන් අර එක හාවුල් කෙනෙක් ඥාන පොත. හොඳට කියලා තියනවා මේ ඔය හදාගන්න හැම දෙයක්ම අද්දකි. එහෙම නැත්නම් සමුංගී පෙර ලබාගත් හැබිට් එක විතේකට රූපේ ගැටලා ගැටුණහම අපි අම්කසි මේ මානසිකත්වයකට එනවා උපකල්පනය කියන්නේ. එහෙම නැත්නම් ස්ථිරවම දැනගත්තා කියන ස්ථිර අදහසට එනවා. ඒක තමයි අපේ ජීවිතේ කියන්නේ. බලන්න අපි ලෝකේ තියනවා කියලා විශ්වාස කරනවා. මේ අම්මගේ බඩෙන් එළියට ආපු දවස ඉඳලා දැකපු දවස ඉඳලා මේ ලෝකේ ඉන්නේ අපි මහා ගොඩක් සංඥා අරගෙන තියෙනවා. මේ සංඥා සියරම දැන් අපි කම්පත් කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙ හඳුනගන්නේ දැකපු ගමන් එක්ක ශබ්දේ එක්ක ස්පර්ශය එහෙම නැත්නම් රස බලන එක නේද රස බලලා ඒ විදිහට නැත්නම් මනෝවිඤ්ඤාණය හිතලා කූර්ම නැහැ ස්තියාගෙන මොනවත් අල්ලන්නේ නැතුව කිසිම ශබ්ද ඇහෙන්නේ නැති තැනකට ඉඳලා අපිට ලෝකයක් මවන්න
අර කියපු දෙයට පොඩ්ඩක් මං පොඩි උත්තරයක් දෙන්නද අර වඩුබාසුන් නැහැගේ කතාව ඔය සාමාන්‍ය ලෝකෙට මේක ප්‍රශ්නයක් වෙනවා කියන්නේ
නැත්නම් ඕක ඉතනින් තමයි ඉගල
හිතන්නේ නෑ මෙතන මං දැන් එක පැත්තක් විතරයි පෙන්නේ පේන නිසා තියෙනවා කියන එක හරිද කියන එක විතරයි පෙන්වන්නේ. දැන් ඕක වැරදි කියපු ගමන් අපි අනිත් පැත්තට යනවා. අනිත් පැත්ත තමයි අපෙන්නට නැහැ. දැන් ඔතන පුටුවක් නැහැ කියලා මං කිව්වේ නැහැ. එහෙම මං කිව්වේ නැහැ. ඒක ඔයගොල්ලෝ හිතාගත්තු එකක්. මේ පේන දේ තියෙනවා කියන එක වැරදි වැරද්දක් තියෙනවා කියන අදහස විතරයි මං දුන්නේ. ඔතන පුටුවක් නැහැ කියන එක කිව්වේ නැහැ. ඒක තව දෘෂ්ටියක්. ඒක ගැඹුරුයි. ඒක ගැඹුරුයි. ඒක පැහැදිලි කරන්න තව පැයක්වත් ඕන වගේ. ඒ හින්දායි මම ඔතනින් නැවැත්තුවේ. හරි?
ඉතින් ඒක බාහිරව
ඒ කියන්නේ
අභ්‍යන්තරයක් තමුන් මේ දෙකේ
අවශ්‍ය. දැනට අපි ඉන්නේ පේන දේ තියනවා කියන දෘෂ්ටියේ. ඇත කියන දෘෂ්ටියේ. ඔව්. දැන් පුටුවක් ඇත කියන මතේ නේද ඉන්නේ? ඇත කියන්නේ අතීතෙත් තිබුණා වර්තමානෙත් තිබුණා අනාගතෙත් තිබුණා. මම ඕක තමයි කෙටියෙන් පෙන්නේ. ඔය පුටුව තියෙනවා කියන දෘෂ්ටිය දැන් ඉන්නේ. හැබැයි ඒක දෘෂ්ටියක් කියලා අපි දන්නේ නැහැ. ඒක ඇත්ත කියලා විශ්වාස කරන්නේ.
ඊළඟට නැත කියන්නේ.
ඔව් ඊළඟට අනිත් ටික තව ගැඹුරුයි. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක දැන් හටගන්න ස්වභාවය. දැන් අපි ඇහෙන් දැක්ක නිසානේ හටගatti තියෙනවා කියලා. හටගන්න ස්වභාවයේ දකින කෙනා යනවා ඇත කියන දෘෂ්ටියකට. ඒක තමයි. දැන් මෙතන අපි ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. අපි මේක පෙනීමෙන් තියනවා කියලා දැනගත්තනේ. හටගත්තා. හට ගැනීම නිසා අපි යනවා දෘෂ්ටියකට ඇත. මේ දැක්ක දේ තියනවා කියන දෘෂ්ටියකට යනවා. ඔක දෘෂ්ටියක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හරි. ඒ වගේම දැන් ඕක ගැන හොයන්න ගිහිල්ලා එහෙනම් පුටුවක් නැහැනේ කියලා හිතුවොත් ඒක තව දෘෂ්ටියක්. හරි. තියනවා කිව්වොත් ඇත යන දෘෂ්ටිය, නැහැ කිව්වොත් නැත යන දෘෂ්ටිය. ඒ හැම කියලා ඊළඟට විස්තර කියනවා තථාගතයෝ ඔය අන්ත දෙකටම නොපැමිණ පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදේ. ඒතර පටිච්ච සමුප්පාදය දකින කෙනාට ඔය එන ප්‍රශ්න ටික නැති වෙනවා. දැන් මම කිව්වහම එක එක ප්‍රශ්න එනවනේ. ඒ ප්‍රශ්න ටික තියෙන්නේ අපි පටිච්ච සමුප්පාදේ දකිනකම්. පටිච්ච සමුප්පාදේ දකින එකමයි තව විදිහට කිව්වොත් සම්මාදිට්ඨියෙන් කරන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට ලෝකේ ඉක්මවා යන්න නම් පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න වෙනවා. ඒක ගැන අනුමාන ඥානයක් හරි ගන්න. ඉතින් එහෙම දහමක් මෙතන බුදු කෙනෙක් දේශනා කරන්නේ කියන එක තමයි කියන්න ඕන. නැතුව හිතන්න එපා මේ අමුතු ලෝකයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. අපි නොදන්න ලෝකයක් නෙමෙයි, අපි දන්න ලෝකේ ගැනමයි මේ දේශනා කරලා තියෙන්නේ. අපට ඒක තාම තේරුම් ගන්න නුවණක් නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ওই ටික ධර්මයේ පැහැදිලිව පෙන්눔 කරනවා, ඒක දකින්න පුළුවන්.
දැන් උපදීම රූපයක් දැකුණේ නැති දහන්ද මනුස්සයා.
ඔව්.
හරි. සමහර විට එයා පාසනාවන්ත වෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද වුනේත් නැහැ.
ඔව්.
ඒ වගේ මනුස්සයෙක්.
කියන්නේ
ලෝකයක් තියෙනවා
කියලා. ඒ දයාට ඇහෙන් දකින, අපි දකින වර්ණ ලෝකේ යාට කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි සද්ද වලින් දැනගන්න කන තැහෙන්න නැත්නම් සද්ද වලින් දැනගන්න කිසිම දැන් මෙතන බෝම්බයක් පිපිරුවා කියන එයා දන්නේ. එයාගේ ලෝකෙට ඒක නැහැ. ඔතනමයි ඔතනමයි මේ ආයතන වලින්ම හටගන්න ලෝකයක් කියන්නේ. දැන් මේ ස්පර්ශයෙන් දැනගන්න ටික දැනගන්න. මෙහෙම ගැටුනොත් ආ මේක ගැටුනොත් තදයි ඉරිදෙනවා. ඔය ටික දැනගන්න. තියෙන තියෙන. එක ආයතනයක් තිබුණත් ලෝකේ තියෙන.
එතකොට එයාගේ හදිසියෙන් මේ ස්පර්ශය අපට දැනෙන්නේ නැති කෙනෙක්
නේද? එතකොට ඒ ආයතනෙන් හැදෙන ලෝකෙනේ. එක ආයතනයක් හරි වැඩ කරනවා නම් ඒ වැඩ කරන ආයතනෙන් ලෝකේ
හැදෙන. එතකොට මන ආයතනෙන් එයාගේ ලෝකයක් තියෙනවා.
ඔව්. ඔක තව ටිකක් විස්තර කරනවා. දැන් ප්‍රඥාව දැකීම තුලින් ආයතන වලින් මිදෙන්න පුළුවන්. හරි. දැන් අපි සාමාන්‍ය මට්ටමේ සත්වයාට ආයතන 6ම තියෙනවනේ, ඒක පිළිගන්නවනේ. ওই ආයතන 6ම තියන අය ඉන්නේ කාම භූමියවල. ඒකට කියනවා කාම භූමි කියලා. අහලා තියෙනා නේද? මොනවාද කාම භූමිය වලට අයිති වෙන්නේ? දිව්‍ය ලෝක 6, මනුෂ්‍ය ලෝකේ 4 පායත් කාම භූමිය. ඔය ටික කොහොම කාම භූමියේ ඒකේ තේරුම තමයි මේ ආයතන 6ම පිළිගන්නේ. ඒ ආයතන 6ට අහු වෙන අරමුණු ඒ වයින් සටිස්ෆයි කරගන්න තමයි ඔය සත්තු ටික යන්නේ අපිත් ඇතුළුව. කාම ලෝකවල ඉන්න අය. සතර අපාගත සත්තු, මිනිස්සුයෝ, දෙවිවරු. ඒගොල්ලෝ කොහොම මේ ආයතන 6 පිනවන්නමයි උත්සාහ කරන්නේ. ඊළඟට තියෙනවා නම් කියන්නේ මේ සාමාන්‍ය ඒ භූමිය වලට අයිතියයි. ඒ භූමිය ඉක්මවා ගිය අයත් ඉන්නවා. මනුෂ්‍ය ලෝකේ ඉන්න පුළුවන් කාම භූමිය ඉක්මවා ගිය අය. ඒගොල්ල තමයි ධානලාභී. ඊළඟට තියෙන රූප භවය. රූප භවය කියන්නේ දැන් රූපාවචර ධානයක් වඩා ගත්තොත් ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ මට්ටමේදී මේ කාම භූමියේ තියෙන මට්ටම නෙමෙයි. කාමයන්ගෙන් තොරව ධානයකට යන්න. තර් කාම ලෝක වලින් මිදුන මට්ටමක්. ඒ කියන්නේ ඔය කියපු ලෝක ටිකේ නිවේ. එතනින් එහා ගිය. ඒ මට්ටම තමයි බ්‍රහ්ම ලෝක. බ්‍රහ්ම ලෝක දෙකොටසක් තියෙනවා. රූප භූමී, අරූප භූමී
කියලා.
ඔව්. එතන මෙතන ලස්සන පොයින්ට් එකක් තියෙනවා. දැන් ආයතන 6ම පිහිටන්නේ කාම භූමී වල. රූප භූමී වලට යනකොට නැති වෙනවා ආයතන 3ක්. 6යි මේ කය තියෙනවා, sorry, රූපාවචර කය තියෙනවා. නැති වෙන්නේ මිදෙන මට්ටමක් තියෙනවා. කය තිබුණට ওই දැනීම් කියන තුනට, දැනීම් කියන එකට ආයතන තුනක් අහු වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් රස දැනෙනවා, කයෙන් ස්පර්ශ දැනෙනවා. ඔන්න ඔය දැනීම කියන ස්වභාවයෙන් මිදෙනවා. ඒ කියන්නේ මුත ස්වභාවය. මුත කියන වචනේ දාලා තියෙන්නේ මොකක්ද? කාම භූමියේදී මුත කියන එක තියෙනවා. කාම භූමිය ඉක්මවා යනකොට මුත කියන එක නැති වෙනවා. ඉතුරු වෙන්නේ ඇහැයි කනයි මනයි. ඒක තියෙනවා. ඒ රූපාවචර මට්ටමේදී. අරූපාවචර මට්ටම වෙනකොට ඇහැයි කනයි දෙකත් අයින් වෙනවා. මන කියන එක විතරයි ඉතුරු වෙන්නේ.
ඒකට
සංඥා එනවා. සංඥා එනවා. අර ඔක්කොම තියෙනවා. අපිට වැටිලා හදාගන්න ටික ඔක්කොම තියෙනවා.
ඒ කලින් දෙනවා. අලුතින් සංඥා ගන්න.
හදනවා හදනවා.
මොනින්ද?
මන එකෙන් හදන්න පුළුවන්.
ඒ මන එකෙන් අලුතින් හදන්න.
ඔව්. මන ඉන්ද්‍රිය ටිකක් කම්ප්ලෙක්ස්. මන ඉන්ද්‍රියට පුළුවන් පරණ ඒවා මතක් කරගන්න. කලින් ඇහෙන් දැක්ක එක දැන් දැක්ක වගේ දකින්න පුළුවන්. අලුතෙන් හදනවා. මනට පුළුවන් අය කර්ම ටික එහෙම්මම කරන්න. ඕක සඳහන් වෙනවා. ඒ ධර්මයේ සඳහන් වෙන එකක් මම කිව්වේ. ඒක ටිකක් තියෙන්නේ අභිධර්මයේ පැත්තේ.
ඒකලන්නේ මන ආයතනේ පවතින්නේ.
ඒ පවතින එක අපේ පවතින විදිහමයි. ඒකේ ආයෙ වෙනසක් නැහැ. ඒක තමයි මේක වැඩ කරන හැටි.
මේ
පටිච්ච සමුප්පාදෙම තියෙනවා. හරි. ඒවයි අඩුවක් නැතුව මේ ටික තියෙනවා. ඒකයි මේ ලෝකේ 31 තලේ කොහේ හිටියත් එකම தත්ත්වය. ඔකේ ආයි අපිට අර සාපේක්ෂව අඩු බවක් පෙනුනට දුකේ අඩු බවක් පෙනුනට ඇත්ත தත්ත්වේ
ඇත්ත කියන එක ඊළඟට කියන එක ඊපස්සේ ඇත්තටම
ඕක පැහැදිලිව තියෙනවා කච්චායන ගොත්ත
මධ්‍යම
සූත්‍රෙත් තියෙනවා. මධ්‍ය සූත්‍රය හැබැයි ඔය ඇත නැත කියන කතාව පැහැදිලිව කියන්නේ නැහැ. මධ්‍ය සූත්‍රය කියන්නේ අන්ත දෙකක් තියෙනවා දකින්න. සෝ උබන්තේ විදිත්වාන. එහෙම අන්ත දෙකක් තියෙනවා දකින්න. මජ්ජේ මන්තා නලිප්පති. මෙද තැවරෙන්නේ නැහැ. ඈ? ඔන්න ඔහම කෙනාට
මෙද තැවරෙන්නේ නැහැ කියන්නේ. දැන්
අන්ත දෙකකුත්
නැති. මේක නිකන් සමරියක් කියන පස්සේ අපි ඔයක උත් කරමු. ඒ කියන්නේ දැන් මේ කෙලවරක් නැහැ, මේ කෙලවරක් නැත්තම්. මිනිස්සේ හරි කෙනෙක් හරි කිය තමයි ඉන්නවා කියලා හිතන එක මෙද කියන්නේ.
මැද ගැන කියන්න අන්ත දෙක දැනගන්න ඕනේ. අන්ත දෙක හය ආකාරයකට විස්තර කරනවා. එකක් ගන්නම් අතීතාන්තය අනාගතාන්තය අන්ත දෙක. වර්තමානයේ මැද. දැන් අපි අතීතාන්තයට වැටෙන්නෙත් නැහැ අනාගතාන්තයට වැටෙන්නෙත් නැහැ. හැබැයි වර්තමානයේට අහුවෙන වර්තමානයේ මැද. දැන් ඒක තේරුම් ගන්න අර උපමාවෙන් දැන් බල්ලා වතුරට එබෙනකොට අපි හිතමු මූට ටිකක් නුවණක් එනවා. මේ බල්ලා අතීතේ ඉඳලත් නැහැ, පෙර නොතිබීමයි හටගෙන තියෙන්නේ. අනාගතෙත් නැහැ, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඒ වුණාට මේ මොහොතේ රැවටෙන්න පුළුවන්. අන්න බල්ලෙක් ඉන්නවා. එතනත් අහු වෙලා වර්තමානයේ. වර්තමානේ පිළිගත්තොත් ආයේ අතීතයට අහු වෙලා මේ මොහොතේ දැක්කනම් තව ටිකකින් ඕක අතීතේ. මේ මොහොතේ ඉන්නවනම් තේරෙනවා. මේ මොහොතේ බල්ලෙක් ඉන්නවා කිව්වොත් තව මොහොතකින් ඒක අතීතේ. එතකොට ආයේ අන්තවලට වැටෙනවා. ඒකයි මැදත් ඇවරෙන්න එපා කියන්නේ මජ්ජේ මන්තා නලිප්පති. මැද ඒක
නාසිකාග්‍රේට ආය මේ අවධානය යොමු කරලා මේ මොහොතේ ජීවත් වෙනවා කියනකොට අර අපේ දෙපැත්තටම අතීතයේ සහ අනාගතයේ තියෙන දර්ශනේ නිවිලවනේ අඳු වෙනවානේ මේ මොහොතේ ආයේ පස්සේ නෝ
මේ මොහොතේ
මොකද මැද කිවින්නේ ඒ විලාසය
මේ මොහොතේදී ගෙවෙන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. ඒ ඔතන තමයි දකින්න ඕන බුදුදහම දන්න කෙනාටත් ආනාපාන සතිය වඩන්න පුළුවන්. බුදුදහම බැරි දන්නේ නැති කෙනාටත් ඔය දෙයම අත්දකින්න පුළුවන්. එතන වෙනසක්
තියෙනවා.
ඒ එතන ඒකම තමයි සම්මාදිට්ඨිය ඇතුවත් ආනාපාන සතිය කරන්න පුළුවන්, සම්මාදිට්ඨිය නැතුවත් ආනාපාන සතිය කරන්න.
සම්මාදිට්ඨිය ඇති කරගෙන ආනාපාන සතිය වඩනකොට අපි වඩන්නේ සමාධිය නෙවෙයි, ඊපස්සේ සතිය, සති ප්‍රඥාවයි. ඒ සති ප්‍රඥාවේ තමු කොහොමද මේ මැද අදාළ? මැද කියලා අදාළ වගේ නිකන් යම් කිසි සතියක් මොකක්ද අදාළ?
නැහැ එහෙමයි. ඒ ඒ කියපු දේ තියෙන පොඩි දෙයක් දැන්. සම්මාදිට්ඨිය නැතුව සතිය වඩන්නත් පුළුවන්. සතිය වඩනවා කියලම සම්මාදිට්ඨිය තියෙනවා කියන්න බෑ. ඔක ඔය ප්‍රශ්න කරපු තැන් තියෙන අන්නේ තීර්ථක ඇවිල්ලා. අපිත් ඔය සමාධිය වඩනවා, අපිත් ඔය සතිය වඩනවා. ඈ කී කියා අහනවා. ඒවා හරි සියුම් තැන් තියෙනවා කි. ඔතන තේරුම් ගන්න ඕන මට අර මුලින්ම කියන්න ඕන. ඒ කියන්නේ බුදුදහමක් ඇහුවොත් විතරයි මාර්ගඵල තියෙන්නේ කියන තැනින් බලන්න. සම්මාදිට්ඨිය ඇති වුණ කෙනාටමයි මාර්ගය වැඩෙන්නේ. හැබැයි බුදුදහම අහපු කෙනයි නැති කෙනයි දෙන්නටම ඔය භාවනාව කරන්න පුළුවන්. ආනාපාන සතිය කරන්න පුළුවන්. හිත එකම් කරන්න පුළුවන්.
සම්මාදිට්ඨිය කියන එක දැන් අපි හිතමු මම මේ දැක්කමයි පුදුහලින මෙයා කරගෙන බෞද්ධ සාහිත්‍ය අපි දැක්කහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දැන් ඔය අහුන්නු දැන් අර කවුද ධාරුචීතිය මහරහතන් වහන්සේ කෙනෙක් පුරාණේ අර එකපාර 14ක් කලින් සම්මාදිට්ඨිය හරිගස්සලා තිබ්බට නෑ මං හිතන්නේ එයා ඒකේ මඟ එනුමම යන්නේ කුසල් කරලා තිබිලා තියෙනවා. මොනවද මේ එකක් දන්නේ උනාට.
හැබැයි සම්මාදිට්ඨිය නෑ.
සම්මාදිට්ඨිය ඇති උනේ ඒ කියන්නේ ලෝකෝ
ඇති උනේ ධර්මය අහලා. අන්න නෑ.
නැත්නම් එයා ඊළඟට මාර්ගයක් වඩවඩා හිටියේ
නෑ.
මොතකින් නැරුණා.
මාර්ගයක් තිබුණා.
අර ක්ෂණයෙන් යාමේ උනා මේවා මොකක්ද? ඒතර ඇති උනේ සම්මාදිට්ඨියම නම් එයා රහත් උනේ.
ඒ සම්මාදිට්ඨිය නැතුව
සම්මාදිට්ඨිය ඇති කරගෙන තව ගොඩාක් මේ මාර්ගය වඩලා රහත්
වෙනවා. ඒ මාර්ගය මේ මෙතන මෙහෙම තේරුම් ගන්න. දැන් මං කියවනේ ආර්ය සම්මාදී නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨියකුත් තියෙනවා. ලෝකෙට අයිති සම්මාදිට්ඨියේදී අර පිං පව් ඔස්සේ ගිහිල්ලා ධාන වඩලා උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි ඒක ආර්ය මාර්ගය නෙමෙයි. ඒකට අපි කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියලා. පූර්ව ප්‍රතිපදාවත් අවශ්‍යයි ආර්ය මාර්ගයට වැටෙන්න. හරි. හැබැයි පූර්ව ප්‍රතිපදාවේදී ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණ මොහොතේ ඉඳන් වැඩෙන්නේ ආර්ය මාර්ගය. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ බුදුදහමක් අහලා නුවණින් දැක්මෙන් පමණයි. වෙන විදිහක් නැහැ.
එතකොට ඒ
එතෙන්ට කලින් වඩපු ටික ධාරුචීරිය ධානාටම වඩලා තිබුණා. ඒක පූර්ව ප්‍රතිපදාව. ඒ කියන්නේ මනස සකස් වෙලා තිබුණා, නීවරණ යටපත් වෙලා කොහොම සියුම් මට්ටමක තිබුණා. ඒ මට්ටමේදී ධර්මය ඇහෙනකොටම සම්මාදිට්ඨිය මතුවෙනවා කියන්නේ සම්මාදිට්ඨිය එක්කම මතක තියාගන්න. සම්මාදිට්ඨිය ආවනම් අනිත් මාර්ගාංගත් ඒකම වැඩි. ඒ
කියන්නේ ඥාන දර්ශන ඔක්කොම ඉදිකේම වැඩෙනවා
එක මොහොතේ වැඩෙන්න පුළුවන්. ආරේෂ්ඨාංගික මාර්ගයේ අංග 8ම එක මොහොතේ උපදින. සම්මාදිට්ඨියත් එක්ක ඊටු ටික උපදිනවා. ඒක වැඩිම කෙනෙකුට ක්ෂණිකව වෙන්න පුළුවන්, කෙනෙකුට කල්ගත වෙන්න පුළුවන්. ඒවා තමයි බෙදන්නේ අර කොටස් හතරකට බෙදනවා. කිප්පා විඤ්ඤා, දන්දා විඤ්ඤා කියලා. කොටස් කිප්පා කියන්නේ ක්වික්ලි. ඉංග්‍රීසියෙන් ගත්තාම සමහර වෙලාවට ලේසි. කිප්පා විඤ්ඤා කියන්නේ ක්ෂණිකව අවබෝධය. දන්දා විඤ්ඤා කියන්නේ ස්ලෝ. කාලයක් ගිහිල්ලා අවබෝධය ලැබෙන චරිත. ඒකෙත් ආයේ කොටස් දෙකකට බෙදෙනවා. සුඛාපටිපදා, දුක්ඛාපටිපදා. කෙනෙකුට මේ ප්‍රතිපදාව සපයි, කෙනෙකුට දුක් විදිහට වඩන්න. කෙනෙකුට එහෙම දුක් විඳින්න ඕනේ නැහැ. එහෙම වැඩේ. එහෙම දෙකොටසට අර ಜಾති දෙකම බෙදෙනවා. ක්ෂණික අවබෝධ කරන අය කොටස් දෙකයි දුකව වෙන්න පුළුවන්, සුඛව වෙන්න පුළුවන්. තව ස්ලෝ මේ දන්දා විඥා කට්ටියත් ආයේ සුඛව වෙන්නත් පුළුවන්, දුක් විඳගෙන වෙන්නත් පුළුවන්. දුක්ඛාපටිපද. එහෙම කොටස් හතරක් වර්ග කරනවා පුද්ගලයා. එතකොට මේ ක්ෂණික අවබෝධ කරන කට්ටියට කියනවා කිප්පා විඥා, දන්දා විඥා හරි දන්දා විඤ්ඤාණය මේ සුඛාපටිපදා හරි දුක්ඛාපටිපදා හරි. හැබැයි වැඩි කල් නැහැ. බොහොම ඉක්මනට අවබෝධ කරනවා. තව කොටසක් ඉන්නවා සුඛාපටිපදා වෙන්නත් පුළුවන් දුක්ඛාපටිපදා වෙන්නත් පුළුවන් හැබැයි කාලය ගත වෙනවා ඒක එක ප්‍රඥා මට්ටම් පුරුදු
ප්‍රතිපදා වටිනවා හැමදේම
ඔයි දැන් අපි දැන් මෙහෙම එකකුත් තියෙනවා දැන් ධර්මය අහන්න ලැබුණ වෙලාවේ නෑ අපි තාම පූර්ව ප්‍රතිපදාව වඩන්න ඕන කියා මේ සම්මාදිට්ඨිය ඇති නොකර අරවා වඩා වඩා ඉඳලා හරියන්නේ නෑ
පූර්ව ප්‍රතිපදාව ඉස්සක් සම්මාදිට්ඨිය පළවෙනි ලස්සන
ඒ ලෝකෙට අයිති එකනේ ලෝකෝත්තර වෙන්න නම් ධහම ඇහුණාම ඒක අහලා දැකලම ඇති කරගන්න ඕන එක අර ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ එතකොට ඒ ප්‍රයෝජනේ තමයි අපි ක්ෂණ සම්පත්තිය ලැබුණ වෙලාවේ ඔන්න කෙනෙකුට ගන්නව නම් ගන්න තියෙන්නේ කොහොම හරි මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන කියන එක. සම්මාදිට්ඨිය ඇති කළා කියන්නේ මාර්ගයට වැටුණා. ඒක තමයි අර ප්‍රශ්නෙට උත්තරේ. හැබැයි ඒකට ටිකක් දීර්ඝව සම්මාදිට්ඨිය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒකයි මම අර විදිහට ටික ටික තේරුම් කළේ මොකද ඕක නිකන් නැත්තම් වචන ගොඩක් වෙනවා. මේක අපිට දැනෙන මට්ටමින් මේ ඇහැ පාවිච්චි කරනකොට අපි රැවටෙනව නේද කියන මට්ටමින් එන්න ඕන. එතකොටයි යෝග ප්‍රායෝගික වෙන්නේ. ඒ රැවටෙන්නේ කොහොමද මුලා වෙන්නේ කොහොමද කියලා අඳුරගන්න තේරුම් ගත්තොත් ඊට පස්සේ මාර්ගය වඩන්න පුළුවන්.
ඕක
එහෙම කිය එහෙම වෙන්න පුළුවන් හැබැයි ඒක අපේ අය වරද්දලා තේරුම් ගන්න. අපිට ඒ වාසනාව නැහැ කියලා කියන්න හදන. දැන් ඕක කෙව්වට දැන් Taman දන්නවද Tamanගේ මොනව පුරුදු කරලා තියෙනවද කියලා. අපිත් අවබෝධ කරන්න පුළුවන් ශක්තිය තියෙන්න පුළුවන්. ඒක නැහැයි කියන්න බෑ ඔය කතාව කිය. ගොඩක් අය ඕක කියන්නේ අද කාලේ කොහෙද ඉතින් එහෙම පුරුදු කරපු අය කියලානේ. ඒක වැරදි. ඒක කියන්න නම් කෙනෙක්ගේ පෙරාත්ම බලන්න. ඒක නොබල පොදුවේ කියන්න බෑ. බුද්ධ කාලේ විතරයි එහෙම අය හිටියේ අද කාලේ නෑ කියන එක වැරදි කතාව. අවබෝධ කරගන්න පිරිස් ඉන්න කම්මයි ධර්මයේ පවතින්නේ. හරි? නැත්තම් ධර්මයේ පවතිනවා කියන එකට තේරුමක් නෑ. ධර්මයේ පවතිනවා කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන්නේ. ඒ හින්දා දැන් අර කතා කියලා වැරදි පැත්තට යන්න හොඳ නැහැ. අද කාලේ බෙදලා දෙන්න මේකේ ඉතින් තියෙන ඔය කරුණ ගැඹුරු කරුණක් මම ඔය සරල උපමාවකින් ගත්තට ඒක තව ටිකක් දීර්ඝව අපි කරපු සාකච්ඡා ටිකක් ඔය පොතේ තියෙන පළවෙනි එක නෑ. දෙවෙනි එක හරි ලැබුණාට ඉතින් සන්තෝෂ වෙනවා. කියෝලා බලලා.
ඕකද
දෙන්න. දැන් මේවා සමහර විට දැන් එකපාර ඇහුවට තේරුම් යන්නේ නැහැ. ඔය පුළුවන් තරම් ඕවට සම්බන්ධ දේවල් අහලා අහලා මේ දේශනා ගොඩක් තියෙනවා. ඒ ඕවට අදාළ සූත්‍රවල දේශනා අහලා අහලා මේ මොකක්ද ඒ පොත මේ?
ආයාලා.
ඔව්. මේ දහම් කරුණු ගොඩක් වටිනවා මේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනා. පිටිකල ගුණරතන සාමණේර වහන්සේගේ දේශනා ඒ වගේ ඒවයි ඔය ගැඹුර පෙන්නනවා සරල විදිහට. ඔය CD අම්මලා හොම්මම පොතක් ඇතුලේ දාගන්න ඔය මැද්දෙන් අල්ලන්න එපා. එතකොට සෞත්තු
වෙනවා.
CD ඔය දිලිසෙන පැත්ත අල්ලන්න එපා. CD වල ඒවයි කුණු ගෑවුනත් එහෙම හීරුණත් වැඩ කරන්නේ නැති
වෙනවා.
අතාර පොලිතින් කවර් එක හරි පොතක් ඇතුලේ හරි දාගන්න. මේ CD එකේ කාගේවද මේ? CD එකේ
මම
ආයක. මේකේ තියෙනවා දේශනා 70ක් මම ඉන්නේ. MP3 විදියට.
ඒ ඔන් ටිකාර දෙන්නනේ.
මේ පොත විශේෂයෙන් ඔය කියපු දේ නුවණින් හිතලා බලලා කියෙව්වොත් තව ටිකක් පැහැදිලි වෙයි. ඔය අදහස දන්නේ නැති කෙනාට ඔක කියෙව්වට එච්චර තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඈ මේවා සමහර විට අලුත් අදහස් අලුත් කියන්නේ අපිට අහලා පුරුදු නැති හින්දා හිත එකපාරට මේ පිළිගන්න කැමති නැහැ. පිළිගන්න ඕනත් නැහැ. දැන් මේ වගේ ඒවා අර අපිට අහලා පුරුදු නැති කම හින්දම එකපාරට වැටහෙන්නේ නැහැ. ඒ හින්දා ටිකක් ආයෙයි නිකන් නුවණින් විමසන්න ඕන. ආයෙ ප්‍රශ්න කර කර බලන්න ඕන මේ කියන එක වෙන්න පුළුවන්ද? එහෙම දෙයක්ද බුද්ධ දේශනා කියන එක නුවණින් විමසන්න ඕන මේ ධර්මයට අනුව. ඒකට උදව් වෙන්න තමයි අපි ඔය පුළුවන් තරම් සාකච්ඡා තියන්නේ. ප්‍රශ්න කරන එක හොඳයි. මේක තේරුණා කියලා සද්ද නැතුව ඉන්න නැතුව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හරහර හොයන්න ඕන. ඒ තුලින් තමයි දකින්න පුළුවන්. දැන් ඔතන මම දන්නවා ප්‍රශ්න ගොඩක් එනවා ඔය කියනකොට. ඒ හැම එකකටම මතක තියාගන්න ධර්මයේ දකින්න කෙනාට උත්තර තියෙනවා. ඒ ප්‍රශ්න එන්නේ අවබෝධයෙන්. ඒ කියන්නේ මේ ඒවට උත්තර දෙන්න පුළුවන්. හැබැයි අර කෙටියෙන් උත්තරයක් දුන්නට වැටහෙන්නේ ඒක ටිකක් Taman දකින්නකම්. Taman තුලින් මේක ටික ටික ආයෙ ආයෙ මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඕගොල්ලෝ මෙහෙම මේ එකතු වෙනවද සාමාන්‍යයෙන් මේ නැත්ද අද විශේෂයෙන් ආවද පිරිසක් ඉන්නවද මෙහෙම නිකන් ධර්ම සාකච්ඡා වල යෙදෙන එහෙම සීල සමාදන් වෙනකොට වැඩේ තියෙන්නේ ඉතින් මේවා හොයන්න ඕන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා සමහරුන්ට මේවා කියනකොට නීරස වෙනවා ඒගොල්ලෝ සීල සමාදන් වෙන්න ඉන්නේ ධර්මයක් හොයන්න නෙමෙයි සමහරු ඉතින් මේ මම නම් කැමති සාකච්ඡා කරන්න වෙනම මේකට එන අයත් එක්ක. නැත්නම් අර නිකන් අපි බලෙන් දෙන්න යනවා එහෙම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේ කියන්නේ. හොයන කෙනාට පුළුවන්. ඒකෝල්ලනේ මේක නුවණින් හොහොවා ඉතින් විමසන්නේ. එහෙම කෙනෙකුට කියා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කෙනෙක් මොනවා හරි ඇහුවොත් තමයි කියා දෙන්නේ. නැත්නම් මේ බලෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එතන ඉතින් පොදුවේ ඔය භාවනාවක් පොඩි සාකච්ඡාවක් වගේ තියන්න පුළුවන් මිසක් ගැඹුරකට යන්න අමාරුයි. ඔව්. ඔව්. ඉතින් එහෙම වැඩසටහනක් කළත් ඊට පස්සේ එතනින් තේරෙන අයට වෙනම ඉස්සරහට ගෙනියන්න. හොයන නිකන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න අය හොයන පිරිස් ඉන්නවා කියලා හිතෙනවනම් ඉතින් ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේ කැමතිනම් අපිට ඉතින් ඉස්සරහට ආයේ තව දවසක් බලලා හැම ඊරිදම නෙමෙයි සාමාන්‍ය මාසෙ දෙවෙනි ඊරිදා දෙවෙනි සතියේ ඊරිදා හැම මාසෙම දෙවෙනි සතියේ ඊරිදා මන් නුවර එනවා එහෙම යන ගමන් මේ හවස වගේ පුළුවන් මේ ඉතින් කට්ටියක් උනන්දුවෙන් හොයන අය ඉන්නවා නම් එන්න පුළුවන් මාත් මේ වෙන වැඩ නවත්තලානේ එන්නේ මේ වගේ ඒවා දෙවෙනි ඉරිදා කැමති නම් තියන්න පුළුවන් ඉතින් ඒක ඕගොල්ලෝ කතා කරලා කියන්න මේ කියන්නේ මම සාමාන්‍යයෙන් මාසේ දෙවෙනි සතියේ ඉරිදා තමයි මේ පැත්තට එන්නේ නුවරයි. එහෙම නැත්නම් අපේ කොළඹ වැඩසටහන් තියෙනවා හැම සෙනසුරාදා සතිපතා තියෙනවා. ඒවා ඒවා ඉතින් ගොඩාක් වෙලා අරන් කරනවා. එහෙම මේ පොඩි වෙලාවක් නෙමෙයි, පැය 4-5ක් විතර යනවා. එතකොට භාවනාත් කරනවා, සාකච්ඡාත් කරනවා, හැමදේම ඒ ඔක්කොම උදව් වෙනවා. ධර්මයේ දකින්න සාකච්ඡාවත් ඕන, භාවනාවත් ඕන. ධර්ම දැනුමත් ඕන, මේ හිත එකඟ කිරීමත් වෙන්න ඕන. ওই දෙකම එකතු වෙනකොට තමයි මේක දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒක ධර්මයේම කියන අපේ නීවරණ ධර්ම යටපත් වෙන තරමට තමයි ධර්මයේ දකින්න හිත සකස් වෙන්නේ. නීවරණ යටපත් කිරීම කරන්නේ භාවනාවයි. ඒකට මේ දෙකම එකතු වුණහම තමයි ධර්මය දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි අවසන් කරමු නේද? මම පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න, අපි දෙවියන්ට පින් දීමක් කරලා අපි මේ අවසන් කරමු. මේ කාලය තුල දැන් හැමෝටම සතුටු වෙන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡා තුලින් තමන් තුල අනිවාර්යෙන් මේ කාලය තුල සීලයක් රැකුණා නේද? අපි අමුතුවෙන් සීල් සමාදන් නොවුනට මේ කාලය තුල සීලයක් රැකුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ඈ යම්කිසි සමාධියකුත් තියනවා මේවා අහගෙන ඉන්නකොට. ඒ ධර්ම කරුණුනේ මෙනෙහි කරගෙන යන. ඊළඟට ප්‍රඥාව වැඩි වීමකුත් වෙනවා. ඒක තමයි ඒ සීල සමාධි ප්‍රඥා වැඩි වීමක් වෙනවා. හරි. එතකොට සීල සමාධි ප්‍රඥා වැඩි වීම අර ආමිස පූජාවට වඩා බොහොම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ප්‍රතිපත්ති පූජාව. ඒක සතුටු වෙන්න පුළුවන්, මේවා මහානිසංස කුසල්. අර සාමාන්‍ය කුසල් නෙමෙයි, මහානිසංසයි කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් තියෙනවා මේකට. මාර්ගයට යොමු කිරීම. ඒතර මේ මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් හැමෝටම. ඉතින් අපි පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නානම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ ගාථා කියන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඊළාට මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු ආසනා වේවා කියලා මේ පින් අනුමෝදන් කරන ගාථාව කියමු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයු. ඉදම් මේ ඥාතී නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයු. ඒ වගේම මේ අපි පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය අපිට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න. සතන් සමාගමෝ හෝතු. ඒ ගාතාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. අපි අවසන් කරමු.